වරප්‍රසාද ප්‍රශ්න ගරු ජයත් සමරික්‍රමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම සම්බන්ධව. මම 2023 අප්‍රේල් මාස අවසන් පාර්ලිමේන්තු සතියේ 28 දින මා පාර්ලිමේන්තුවේ සභාවාරයට සම්බන්ධ වී සිටින විටදී උතුරුමැද පළාත් පාලන කොමසාරිස් NHR නිසාන්ත මහතා විසින් නිලධාරියෙකුගේ ස්ථානමාරුවක් සම්බන්ධයෙන් කතා කිරීමට මාහට දුරකථන ඇමතුමක් ලබා ගන්න ලදී. එහිදී අදාළ නිලධාරියාගේ ස්ථානමාරුව සම්බන්ධව වගකීම ඔහු විසින් දරන බවත්, ඒ සම්බන්ධයෙන් මැදිහත් නොවන ලෙසත් දන්වමින් මාහට ඉතා ආවේගීශීලීව පරුස වචනයෙන් තර්ජනාත්මක කරමින් අපහාසාත්මකව බැනවදන ලදී. මේ නිසා මහජන නියෝජිතක වශයෙන් මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති හේයින් මෙම කාරණය කඩිනමින් වරප්‍රසාද කමිටුව වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙන්න මේ කාරණාවටම සම්බන්ධව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහකාර පළාත් පාලන කොමසාරිස් ජේම් අල් අමින් මහතා විසින් ඒ ප්‍රකාශය එතුමාට දැනුම් දුන්නයි කියලා කිව්ව නිසා එතුමාගේ නමත් ඒ සඳහා ඇතුළත් කරගන්න ලෙස මම ඉල්ලා සිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන්න මම යෝජනා දෙකක් ඉදිරිපත් කරනවා. ගරු ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ අනිකුත් ඉඩම් ලබා දීම 2022/11/11 දින නැවැත්වීමට දැනුවත් කරා. එය තාම සිදු වී නැහැ. විශේෂයෙන්ම මහවැලි එච් කලාපයේ තඹුත්තේ ගමහ, මහවැලි බී කලාපයේ වැලිකන්දත්, ඒ වගේම මහවැලි සී කලාපයේ දෙහිඅත්තකණ්ඩිය කියන ප්‍රදේශත් මේ වෙනකොට වගා කිරීම සඳහා ඉඩම් කඩයුතු ලබා දෙනවා. ඒ ලබා ඒ ගැටලුවක් මතුවෙලා දැනට පොලිසිය පවා ගිහිල්ලා ස්පිරිතාල ගත වෙලා තියෙන එක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ගැනත් මම මේ වෙලාවේ යොමු කර බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ මේ
නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මනෝගණේෂන් මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නේ ඉතාම සංවේදී ප්‍රශ්නයක්. මේ සභාවේ හෘද සාක්ෂියක් තියෙන මිනිසුන්ට මේක මගහැරලා යන්න බෑ. ඒ වතුකරේ අහිංසක කාන්තාව, ඒ සුධර්මා කවුද කියන චරිතේ මොකද්ද රත්තරම් බඩුවක් නැති වුණයි කියලා රාජගිරිය පොලිසියට පාර දීලා ඒ සුධර්ම එතන ඉඳද්දි පේන තමයි පහර දීලා තියෙන්නේ. ඒක බලබල දුරකතන වලින් තමන්ගේ යාළුවන්ට කියලා තියෙනවා. මෙහෙම පොලිසියක් ඇතුළේ ගහලා මරන්න බෑ. ඒ අහිංසක කාන්තාව කොළඹට ආවේ මරුම් කන්න නෙවෙයි. ඒක ප්‍රභු බැලන්ස්ගේ කාන්තාවන්ගේ ගෙදර රත්තරම් බඩුවක් නැතුණයි කියලා එහෙම මරලා දාන්න බෑ. ඒ නිසා කරුණාකරලා මේ පිළිබඳව දැඩි පියවර ගන්න. මොකද්ද ගන්න පියවර කියලා අපිට කියන්න. වතුකරේ ගොඩක් අහිංසක කාන්තාව වෙනවා මේ කොළඹට සේවය කරන්න. ඒ මිනිස්සු මෙතනින් එහා
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි.
මන්ත්‍රීතුමනි,
ගරු මනෝගණේෂන් මන්ත්‍රීතුමා, ඔබතුමා
මගේ ඉල්ලීම මේකයි. මෙතන දැන් මේක දැන් බලලා ඉවරයිනේ. දැන් පොලිසියට දැනුම් දෙන්න උසාවියට ඉල්ලීමක් කරන්න කියලා ඒක නැවත ගොඩහරන් අලුත් පරීක්ෂණ කරන්න කියන්නේ. පරීක්ෂණ කරන්න ඕන පෙරදින විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඩේ ඉන්න අධිකරණේ සම්බන්ධව තියෙන විද්වතුන් ඉන්නවා. ඒ කණ්ඩායමක් දාලා ස්වාධීන කරන්න කියන්නේ. මොකද සැකයක් ඇති වෙලාද? දැනටම මේ සිවිල් ක්‍රියාකාරී ස්වාධීන සිවිල් ක්‍රියාකාරී නීතිඥ නාමල් රාජපක්ෂ, දැන් අපේ රාජපක්ෂ මන්ත්‍රීතුමා නෙවෙයි, සිවිල් ක්‍රියාකාරී රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායම ඉදිරිපත් වෙලා තියෙනවා. ගණ කරනවා රට පුරාම සම සැකයක් ඇති වෙලා තියෙනවා. එනිසා කරන්න ඒක කරලා ස්වාධීනව පරීක්ෂණ කරලා යුක්ති ඉෂ්ට කරන්න එක ඉල්ලීම කරන්නේ. මේක මරණය ගැන කතා කරනකොට මට හරි පුදුම වුණා. මේ රාජපක්ෂේ මන්ත්‍රීවරු කීප දෙනෙක් කෑ ගන්න පටන් ගත්තා. දෙයි කෑ ගන්නෙ
නෑ. ඔබතුමා ඒ වෙලාවේ කිව්වේ මේ මරණේ ගොඩ ගන්න කියලා. ඒකයි
මම කිව්වනේ. මම මට කියන්න දුන්නේ නෑනේ මේගොල්ලන්. මම මරණ මර සිදුවලා තියෙනවා. ඒකට සැකයක් තියෙනවා අපිට. ඒ කියන්නේ දැන් ගෝමල වෙනස් මන්ත්‍රීවරු කතා කරානේ. සම්සදුව නෑ ඒකන. අපිට වාකියවත් තියෙනවානේ පොලිසියට කියන්නේ කරන්න කියලා.
හොඳයි.
උසාවියට කියලා ඉදිරිපත් කරලා මම අපි අවධානය යොමු කරගෙන ඉන්නේ එකෙන්. අපි අවධානය යොමු කරගෙන ඉන්නේ. ඒක බැරදයක් වුණා නම් නිකන් ඉන්නේ නැහැ අපි. දත්තරින්න මේක. මේකට මේ මරණයට ගෙන මරලා දාන්න බැරි මිනිස්සු.
මම යලිත් ගරු මන්ත්‍රීතුමාට කියනවා මේ වෙනකොටත් ඔබතුමාගේ නගපු කාරණාව අපි දුරකථනයෙන් දැනුම් දුන්නා. කිසිම නීතියට නිදමින් පිට ඒකට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. කටයුතු ඔබතුමාගේ කරුණුතික යවලා තියෙනවා. අපි කටයුතු කරනවා.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩකටයුතු
give you that assurance, don't have any doubts on
විපස්සනා හේතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, උඩරට ප්‍රජාව නියෝජනය කරමින් මේ අදහස ඉදිරිපත් කරපු මනෝ ගණේෂන් මැතිතුමාගේ යෝජනාත් එක මමත් එකඟ වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ අන්ත දුක්ඛිතම දරිද්‍රතාවෙන් ඉහළම ආර්ථික අහිනීට ලක්වුණු ජන කොට්ටාසයක් තමයි උඩ රට කඳු රට ජනතා ප්‍රජාව. දැන් ඒ ප්‍රදේශයෙන් පැමිණි මේ කාන්තාව නිකන් ආසාවට කොළඹව නෙවෙයිනේ, තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න, තමන්ගේ දූ දරුවන් නඩත්තු
කරන්න. ගරු විපක්ෂ නායකතුමාට
මට කතා කරන්න අවස්ථාව දෙන්න.
නෑ, කාලය ගොඩාක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ කාරණේ කරු අගමැතිතුමා පැහැදිලි කළා.
මම මේ
පැහැදිලි කිරීමක් කරානේ. ඔබතුමා ඒ නිසා ඒක විවාදයකට ලක් කරන්න එපා.
අවස්ථාව ලබා දෙන්න, අවස්ථාව ලබා දෙන්න.
ඉතින් ඔබතුමා කෙටියෙන් මොනවා හරි
විපක්ෂ නායකවරයා හැටියට කතා කරන්න අවස්ථාව ලබා දෙන්න ගරු නියෝජක කතානායකතුමනි.
නෑ, විපක්ෂ නායකතුමා
හැටියට අවස්ථාව දීලා තියෙනවා. ප්‍රජාව නියෝජනය කරන මේ කාන්තාවට මේ සිදුණු හානියට අපි කියන්නේ සාධාරණත්වය ඉෂ්ට කරා.
හොඳයි,
යුක්තිය නීතිය ක්‍රියාත්මක කරන්න නිවැරදි අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා ඒ විපතටපත් වුණු පවුලට ඒ පවුලට ඇත්තටම අද මවක් නැති වෙලා තිබෙනවා. ඒ නිසා ඒ දුක තේරෙන්නේ අපිටත් වැඩි ඒගොල්ලොන්ට. ඒ නිසා ඒක ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න, මොකද යම් හැඟීමක් තියෙනවා මේ කොළඹ ප්‍රදේශයට ඒ වගේ අය ආවහම ඒ ඇයට යුක්තිය සාධාරණත්වයේ ඉටු නොවේ කියන ඒ බරපතල සැකය තිබෙනවා. ඒ සැකය දුරලලා අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන්න කියලා ඉල්ලීමක්.
බෞමිසති ගරු ඔසමන්නේ
සංගය පිළිබඳව අගමැතිතුමා පැහැදිලිව කිව්වා ඒ පිළිබඳව නීතිය අධිකරණයට හා පොලිසියට කිසිම බැලිපෑමක් වෙන්නේ නැහැ. ඒක
ඒක
සුදුසු පරිදි කටයුතු කරනවා කියලා. මේක දිගින් දිගටම කතා කරන්නේ මේ දේශපාලනය ඡන්ද බලාගෙන කළ යුතු දේවල් නෙමෙයි. මෙව්වා නෑ නෑ, ඉන්න මං කතා කරලා පොඩක් ඉන්නකො වාදිලා කරනවා කියලා කරුණා කරලා. මෙතන කාලය පිළිබඳව ගැටලුවක් තියෙනවා. කාලය දීර්ඝ කරන්න බෑ කරු නියෝජක කතානායකතුමනි. ඒ නිසා මෙතන හැමෝම කතා මේ කිව්වයින් පස්සේ අගමැතිවරයා වගකීමෙන් කිව්වයින් පස්සේ ඒ පිළිබඳව කටයුතු කරනවා, ඒ පිළිබඳව උපදෙස් දුන්නයි කියලා අයිත් නැති නැකිට හැමෝම කතා කරනවා.
බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ කරු සභානායකතුමා, ගරු මන්ත්‍රීතුමා සභානායකතුමා අගමැතිතුමා ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා තියෙන්නේ. ඒ නිසා බාධා කරන්න එපා. දැන් මේ ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයක් තියෙනවා. න්‍යාය පත්‍රයට වැඩ කරන්න ඕන. ඒ නිසා ඔකට වෙනම විවාදයක් නෑ. ඒ නිසා අවස්ථාවාදීව හැසිරෙන්න එපා. ගරු සභානායකතුමා, ගරු සභානායකතුමා,
ගරු අග්‍රාමාත්‍යතුමා ඒ පිළිබඳව තහවුරුවක් ලබා දුන්නා. ඒ අනුව කටයුතු කරන ඔබතුමාට ප්‍රශ්න.
ගරු මනෝ ගණේශන් මහත්මයා,
අනේ ප්‍රසන්න රණතුංග මහත්මනි, මේ ඡන්දයක් බලාපොරොත්තු වෙලා මම කතා කරේ නැහැ. එහෙම කියන්න එපා. ඒක මට කරන අපහාසයක්, ජනතාවට කරන අපහාසයක්. මරණ සිදු වෙලා තියෙනවා. ඒකද ප්‍රශ්න කිව්ව පරිදි ඇඟීමක් තියෙන රට තුල, සමාජය තුල වැරදක් සිදු වෙලා තියෙනවා කියලා, ගාලා මරණ දාන තියෙනවා කියලා. ඒ නිසා දැන් අගමැතිතුමා පොරොන්දු දුන්නා පරිශ්‍ර කරා කියලා බලාපොරොත්තු වෙනවා. ස්වාධීන පරීක්ෂණයක් කරලා යුක්තිෂ්ඨ කරන එච්චර විතර ඕන ඉල්ලන්න
කරන්නේ.
මම කතා කරන පටන් ගන්නකොට කැලගේ වණ ඔක්කොම සැකේ වැඩි වෙලා දැන් අපිට කවුරු ගද පිටිසිටිනවා කියලා වාගේ.
ගරු සභානායකතුමා,
නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු වල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්‍යාන වලින් නිදහස් විය යුතුය.
සභාව එකඟද?
ආයි.
ප්‍රධාන වැඩකටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය දෙවැනි යෝජනාව
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපේක්ෂිතා කොමිෂන් සභාව පනතේ 7 වන වගන්ති යටතේකී කොමිෂන් සභාවේ තත්කාලීන සභාපති ධූරය හා සමාජිකත්වයේ දරන JWMJPK රත්නායක මහතා එම සමාජිකත්වයෙන් ඉවත් කිරීම සඳහා යෝජනාව 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව එහි තත්කාලීන සභාපතිවරයා සහ සමාජිකයෙකු වන JWMJPK Ratnayaka Mahata, Ehi Sabhapati Dure Saha, Samajikatwe, Tawadurutath Katutu Karana Yamata, Utsaha Yamata, Upta Panate, Hata Ayanna Tuna, Upwagantiya Saha, Hata Ayanna Paha Upwaganti Yatate, Nusudusaku Wana Bawa. Dedas Susutune, Maimasa Naman in a parliament with Idripat Kotati, Mudal Arthika Staikar Nasaha, Jatika Pratipati Amati Variage, Dedas Susutune, April, the Hata Dineti Varta Vanua, Vata Kota Etibevin, JWMJPK Ratnayaka Mahata, Ehi Samajikatwen Ivat Kirimita, Upta Panate, Hata and Vagantia Prakarva, Mema Parliament to Yojana Samatakar City and Mama Yojana Karunlavana, Garu Neoje Katanakatmani. Maker may Panatharti Tibina Vashatavia Mukada Swadina Commission Sabaha Venema Api Ankuvia Staviti Ikahari Metana Venema Panata Katisma Mahajanu Pekta Kumsma Pihito Latine Ehing Mulika Washing Aramunukale Maker may Panata Genena Vastavidi Mulika Vastavidi Mahajanu Puyogita Seva The Mahajanu Puyogita was Seva one can be Vidulia Jalea Anikut Apitum Tel Meveni Adalavan Nau, Mahajan Upikuta, Sivan. They may at a day make Atavashimati in Yaman Commission Sabava Kadit. It make a Karnu Vadidurata, may Vivadi Tuladi Matukaran Puluang, Vivadi Sambandin Saka Chava in Puluang, Etukota Meveni Avastavakadi, Parliament way, may Yojanava Ganale, Kantra Bahutering, Samatakiri Magintamai, may Pilimandava Katukaran Pulam Vene, Ean Watamai, may Yojana with Patkalati.
Garu, Nyoja Katana Gudumani, may Karane Sambando, Rate Itamat, Vedagatma, Prasneak Sambando, may Sabava, the Yedira in Velavi, Mama Obi, Avadan, Yomukaranova, Istavar Yoga, Ekasia Tisname, Yatate, Magi Yojana, one day, may Yojanava, Istavar and Yoga, Prakarava, Idiriata Genean, Istavar and Yoga Atuli, Idak Nahaikiela. Enisa, E Sandaha, Venema. ව්‍යුත්පන්නයක් තියෙන 139 යටතේ ගරු කථානායක වරයාට ස්ථාවර නියෝග වලින් විධිවිධාන සලසා නොමැති ඕනෑම කාරණයකදී පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පවත්වාගෙන යාම විධිමත් කිරීම සඳහා කථානායකතුමාට බලය තියෙනවායි කියලා. ඒකට යටත්ව මම මේ කාරණේ ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම මේ 2002 අංක 35 දරන PUCSL පනතේ හතරවෙනි වගන්තිය ප්‍රකාරව මේ සභාපතිවරයාගේ පත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කාරක සභාවේ අනුමැතියට යටත්ව තමයි යන්නේ මේක හතරවෙනි වගන්තිය ප්‍රකාරව ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කාරක සභාවට යටත්ව තියෙන සමහර පත්වීම් ස්ථාවර නියෝග 126 යටතේ විශේෂ කාරක සභාව හරහා තමයි බලන්නේ නමුත් මෙම කාරණයේදී අපිට මීට පෙර තියෙන පූර්ව කෘත්‍යයක් එහෙම නැත්නම් මීට ඉස්සර තියෙන ප්‍රෙසිඩන්ස් එකක් නැති නිසා මේ කාරණය මම යෝජනා කරන්න කැමති ගරු මේ අගමැතිතුමා ඒ වගේම සභානායකතුමා ඇතුළු මේ සභාවට මේ කාරණය සම්බන්ධව අපිට මේ විශේෂයෙන්ම PUSL පනතේ හත ඈ වගන්ති යටතේ අමාත්‍යවරයාගේ වார்த்தාවත් අපි සතුව තියෙනවා අදාළ සමාජිකයා එහෙම නැත්නම් සභාපතිවරයා විසින් ඉදිරිපත් කරපු වார்த்தාවත් අපි සතුව තියෙනවා ඒ දෙක සම්බන්ධව සලකා බලා පාර්ලිමේන්තුවට වෙනත් වැදගත් වார்த்தාවක් ඉදිරිපත් කිරීමෙන් පමණයි මේ සභාපතිවරයා ඉවත් කිරීම සාධාරණ වෙන්නේ. ඒ නිසා ඒ සඳහා විශේ෷ ඉඩක් කථානායකතුමාට 139 යටතේ තියෙනවායි කියලා මම යෝජනා කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේක රටේ විධායකයයි ව්‍යවස්ථාදායකයයි දෙක එක්කහු වෙන තැනක්. විධායකයේ විසින් තමයි මේ සභාපතිවරයාව ඉවත් කරන්න යෝජනා කරලා තියෙන්නේ විවස්ථාදායකයේ තමයි ඒක අනුමත කළ යුතුව තියෙන්නේ මේක ඉතාම වැදගත් ප්‍රෙසිඩන්ස් එකක් එතකොට මේක කරද්දී අපි කතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි කාරක සභාවකින් ගරු අගමැතිතුමා නැත්තම් මුදල් ඇමැතිතුමාගේ වார்த்தාවත් ඒ සභාපතිවරයාගේ උත්තරයත් දෙක සලකලා බලලා පාර්ලිමේන්තුවට වார்த்தාවක් ඉදිරිපත් කරලා ඒකට තමයි ඡන්දය ගත යුත්තේ කියලා මම හිතන්නේ. මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක් නිසා මම මතු කරේ. අවශ්‍ය නම් මේක යටපත් කරන්න පුළුවන්. But this is very important issue in the Sri Lankan political history.
නියෝජ්‍ය කථානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොමිෂන් සභාව යටතට මේ කොමිෂන් සභාව ගැනෙන්නේ නැහැ. මේ සඳහා 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපකිතා කොමිෂන් සභාපනතක් තියෙනවා. අනුකම ව්‍යවස්ථා ව්‍යවස්ථායක සභාව විසින් තෝරාපත් කරන ලබන ස්වාධීන කොමිෂන් සභාව වලට අනුගමනය කරන පරිපාටියක් තියෙනවා. ඒ පරිපාටිය මේකට අදාළ වෙන්නේ නැහැ. ඒකට සඳහා මේකට අදාළ වෙන්නේ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපකිතා කොමිෂන් සභාව පනතේ 7 වෙනි වගන්තියේ ඇයන්නේ ඉතා පැහැදිලිව කියනවා. මම උපුටා ගන්නවා පනතේ 7 ඈ අමාත්‍යවරයාගේ වාර්තාව සහ සාමාජිකයාගේ කරුණු සැලකිරීම සලකා බැලීමෙන් පසුව පාර්ලිමේන්තුව විසින් ඒ සමාජිකවත් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවේ බහුතර ඡන්දයෙන් සම්මත කර ඇතනම් මිස ද කොමිෂන් සභාව සමිති දුරේ නිවත් නොකළ යුතුය. මේක තමයි තියෙන ප්‍රතිපාදනය. ඔව් පොඩක් ඉන්න. එතකොට මේ කටයුතු කළා තියෙන්නේ මේ කණුව 7 යන්නන්. ඉතින් අපිට මේ පනත කියලා තියෙන දේ අනුව තමයි කටයුතු කළා තියෙන්නේ. අනුකම ව්‍යවස්ථාවේ සඳහන් වෙන කොමිෂන් සභාව සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ගයේ ක්‍රියා ප්‍රතිපාටි මේකට අදාළ වෙන්නේ නැහැ. මේකට අදාළ පරිපාටිය තමයි අනුගමනය කළා තියෙන්නේ.
හරි. බොහොම ස්තුතියි. චරිත හිතමෙතු.
කතානායකතුමනි, ගරු ඇමතුමාගේ කාරණේ මම පිළිගන්නවා. ඒ කාරණේ හරි. ඒ 126 දී ඒකට වෙනම ස්ථාවර නියෝගයක් තියෙනවා. ඒ පාර්ලිමේන්තු කාරක සභාව විසින් සලකා බැලිය යුතු කාරක සභාව සම්බන්ධව. ඒක හරි. කොමිෂන් සභාව සම්බන්ධව. හැබැයි මෙතනදී දැන් මේ අපි සතුව තියෙනවා ගරු මුදල් පිළිබඳ අමාත්‍යතුමා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු වார்த்தාවත් ඒ වගේම අදාළ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ වார்த்தාවත් මේ දෙක සම්බන්ධව පාර්ලිමේන්තුවේ සලකා බැලීමෙන් පසුව කියන එක අපි අර්ථ දක්වන්නේ මේ සභා මේ විවාදයේ ලෙස නම් ඒක මට කමක් නැහැ. නමුත් මම හිතන්නේ ඊට වඩා මේ බරක් තැබිය යුතුයි කියලා. ඒ නිසා තමයි මම යෝජනා කරන්නේ ආණ්ඩුවත් විපක්ෂයත් එකතු වෙච්ච සබ් කමිටියකින් මේක බලලා ඒකේ වාර්තාව විවාදයට ගත යුතුයි
කියලා.
සියලු කරුණු න්‍යායික කරුණු සලකා බැලලා තමයි
න්‍යායපත්‍රයට
අමාත්මේ න්‍යායපත්‍රයට ඇතුළත් කළා. අපි බිස්නස් කමිටියකින් අනුමත කළා. අද ගෙනල්ලා තියෙන දැන් යෝජනා මම මූ කළා තිනවා. දැන් විවාදය ආරම්භ කළ යුතුයි කියලා මම යෝජනා කළා.
බොහොම ස්තුතියි. විවාදය ආරම්භ කිරීම සඳහා ගරු කාංචන විජේසේකර ගරුම ඇමතුමා.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද දවසේ විශේෂයෙන්ම මහජන උපකිතා කොමිසමේ සමාජිකෙක් වශයෙන් කටයුතු කරන ජනක රත්නායක මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවේ විශේෂයෙන්ම චෝදනා පහක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉදිරිපත් කළ තියෙනවා. විශේෂයෙන්ම මම කනගාටු වෙන්නේ මේ යෝජනා පිළිබඳව කතා කරන්න පෙර මේ සමාජිකයා පිළිබඳව පරීක්ෂණ පවත්වපු කෝප් කමිටුවේ සභාපතිවරයාම තමයි අනාවරණය කළේ මුළු රටටම ස්වාධීන කොමිෂන් සභාවක ස්වාධීන නොවන සභාපතිවරයෙක් හැටියට කටයුතු කරන ජනක රත්නායක කියන පුද්ගලයා පිළිබඳව. ඒ වගේම ඔහුගේ නිල කාලය තුළ දේශපාලන වශයෙන් දේශපාලන පත්වීමක් හැටියට ඒ ස්වාධීන කොමිෂන් සභාව තුළ කටයුතු කිරීම කියන එක අනාවරණය කරපු කෝප් කමිටු හිටපු සභාපතිවරයාම මෙයට ප්‍රශ්නයක් මතු කිරීම පිළිබඳවම මම
එකපාරට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
විනාඩියක් මේ මෙම යෝජනාවට අදාළ තැනත්තා
ඔබතුමා රීති ප්‍රශ්නයක්
නගනවා ඉල්ලීමක් කරලා තිබුණා පාර්ලිමේන්තුව මේ විවාදය දැක බැලීම සඳහා එතුමන්ට අවසරයක් දෙන්නයි කියලා. එතකොට කතානායකතුමා නියෝජනය මේ නිවේදනය කරලා තිබුණා මේ ගැලරිය වහලා තියෙනවා කියලා. අද නමුත් අපි දැක්කා ඉස්කෝල ළමයි අද ගැලරිය ආවා තාමත් ඉන්නවා. හරි. එතකොට මේකේ මේ මොකද මේ මෙච්චර බයවන්න අවශ්‍යද? යම් තැනෙක් මේ වගේ ආයුතු ලෙස මේ යෝජනාවකින් ඉවත් කරන හදනකොට ඒ තැනත්තට මේ සභාගර්භයේ මේ යන විවාදය දැක බලා ගන්නවත් අවස්ථාවක් දෙන්න
ඕනේ. හරි. බොහොම ඉස්සතේ ගරු මන්ත්‍රීතුමා මේ
මේකේ යුක්තිය
මම ගර්මන්තවා තාම අපේ ගැලරිය පාසල් දරුවන්ටයි මහජන නියෝජිතව යෝජනා කරන ඒ අයටයි තමයි අවස්ථාව දීලා තියෙන්නේ. ඒක තමයි බොහොම ස්තුතියි ගරු ඇමතුමා ආරම්භ කරන්න.
මගේ වෙලාව ලබා දෙන නියෝජ කතානායකතුමනි
බොහොම ස්තුතියි.
ගරු නියෝජ කතානායකතුමනි මේ ඉදිරිපත් කළ තියෙන චෝදනා පහ පිළිබඳව අපි දැක්කා මාධ්‍යෙන් විවිධ මන්ත්‍රීවරු සහ මේ චෝදනාව එල්ල වෙන පුද්ගලයා විවිධ මත පළ කරන්න උත්සාහ කරනවා. විශේෂම ගරු නියෝජ කතානායකතුමනි පළවෙනි චෝදනා දෙකම මේ රටේ අභියාචනාධිකරණයේ විසින් ඔහුට විරුද්ධව ලබා දීපු නඩු තීන්දුවක් පදනම් කරගෙන එල්ල කරපු චෝදනා දෙකක්. දැන් මේ පළවෙනි චෝදනාව එල්ල කරන්නේ විශේෂයෙන්ම අභියාචනාධිකරණයේ 2023 පෙබරවාරි මාසේ 10 වෙනිදා ඔහු විසින් ගොනු කරන නඩුවකට අදාළව අභියාචනාධිකරණයේ විසින් නඩු තීන්දුවක් ලබා දෙනවා. අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් වන ධම්මික ගණේපල, සෝභිත රාජකරුණා කියන විනිසුරුවරන් දෙදෙනා විශේෂයෙන්ම ඔහුගේ නඩු තීන්දුවෙන් ලබා දෙනවා පළවෙනි කරුණු දෙකට අදාළව විශේෂයෙන් මම කියවන්න උත්සාහම කටයුතු කරනවා මේ වෙලාවේ ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි ඒ දීර්ඝ නියෝගය. ඒකද කියන්නේ මේක ඉංග්‍රීසියෙන් ලබා දීලා තියෙන නඩු නියෝගය. This kind of conduct of irresponsible officers of public institutions may erode the basic principles of good governance. The majority decision of the PUCSL should not be overridden by a single member or a minority to amplify a personal view on an official matter to win the hearts of a certain portion of the public. Hence, such conduct simply cannot be identified as steps taken for the interest of the public. And similarly, the application cannot be considered as public interest litigation. ඉතින් අර කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, පැහැදිලිවම අභියාචනාධිකරණයේ ඉදිරියේ මේ නඩු නිමිත්ත සාකච්ඡා වෙන අවස්ථාවේ ලබා දෙන තීන්දුව තමයි මේ සමාජිකයා ජනක රත්නායක කියන පුද්ගලයා තමන්ගේ තනිමතයට මේක කොමිෂන් සභාවක් කියලා කිව්වම දැන් මේ උත්සාහ කරනවා විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් ජනක රත්නායකත් උත්සාහ කරනවා මේ ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභාවට පහර එල්ල කරන්න උත්සාහ කරන්න කියලා. හැබැයි නඩු තීන්දුවෙම තියෙනවා කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට එරෙහිව වැඩ කර කටයුතු කරලා තියෙනවා කියන මේ සමාජිකයා. කොමිෂන් සභාවක් කියලා කියන්නේ සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නෝ බහුතර කැමැත්තෙන් වෙන්න ඕන සමාජිකයෙක් සමාජිකයන් ඔවුන්ගේ තීරණ දනු දෙන. දැන් පහුගිය කාලෙත් මාධ්‍ය ඉස්සරහට අවිල්ල කතා කරනකොට මාධ්‍යත් ඒක දාන්නේ මහජන උපයෝගිතා කොමිසම හැටියට. හැබැයි පෞද්ගලිකව කරන ප්‍රකාශ මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රකාශ වෙන්නේ නැහැ. කවුරු හරි උත්සාහ කරනවා නම් කියන්න මේ ගෙනල් තියෙන යෝජනාවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් අකර්මණ්‍ය කරන්න මේ ස්වාධීන කොමිෂන් සභාවක් වහලා දාන්න කටයුතු කරනවා කියලා ඒක නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතන කරන්නේ. ස්වාධීන කොමිෂන් සභාවක සිටිය යුතු ස්වාධීන කොමිෂන් සභාවක සමාජිකයන් පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශය ගන්න. මම දන්නවා මේ පුද්ගලයාගේ නම යෝජනා වෙනකොට විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේ ඒ වෙලාවේ විපක්ෂය නියෝජනය කරන කබීර් හෂිම් මන්ත්‍රීතුමා මේ නමට විරුද්ධව අවස්ථා දෙකකදී විරෝධය පළ කරා. අවස්ථා දෙකකදී විරෝධතාවයේ දෙසරයක් පවත්වලා තමයි තුන්වෙනි අවස්ථාවේ තමයි ඒ නම සම්මත කරගන්න පුළුවන් වෙලා තිබුණේ. ඒ නිසා පැහැදිලිවම මේ චෝදනා ඉදිරිපත් කළ තියෙන පහෙන් පළවෙනි දෙක ඔහුට නඩු නිමිත්තකට අදාළ ලබා දීලා තියෙන නියෝගයක තියෙන්නේ. ඒ නියෝගය පිළිබඳව පෙරේද දවසේ මේ පාර්ලිමේන්තුවේ අද විවාදයට ගන්න නිසා මේක දෙන්නේ පෙබරවාරි මාසේ 10 වෙනිදා නියෝගය ලබා දෙන්නේ. පෙබරවාරි මාසේ 10 වෙනිදා ලබා දීපු නියෝගයට එරෙහිව පෙරේද දවසේ ජනක රත්නායක කියන පුද්ගලයා යනෝ ඒ නියෝගය තහනම් කරලා ඉවරලා ඒ නියෝගය දක්වලා තියෙන ඔහුට අදාළව ඉදිරිපත් කළ තියෙන කරුණු ටික ඉවත් කරන්න කියලා. එතන ඊයේ දවසේ අභියාචනාධිකරණයේ නැවත රැස් වෙලා නැවත තීන්දුවක් දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. The incumbent chairman of the Public Utilities Commission of Sri Lanka, namely Mr. Janaka Ratnayaka, filed an application to intervene and sought an order from the court to expunge portions of the order dated 10th February 2023, impugning the conduct of the said Mr. Janaka Ratnayaka. Having heard all parties, the Lordship refused the said application made by Mr. Janaka Ratnayaka to expunge portions of the said order. Accordingly, the order dated 10th February 2023 stands unchanged and valid. මේක තමයි ඊයේ අභියාචනාධිකරණයේ තව දුරටත් තහවුරු කළ දුන්නේ. මම දන්නේ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීන්ට එක්ක නඩුව ගැන අවබෝධයක් නැද්ද? අධිකරණයෙන් ලබා දීපු තීන්දුවත් අභියෝගයට ලක් කරන්න කටයුතු කරනවාද කියලා. අභියෝගයට ලක් කරන්න කටයුතු කරනවා නම් පාර්ලිමේන්තුව නැතුව ඔබතුමාලා ගිහිල්ලා එළියේ ඒක අභියෝගයට ලක් කරන්න. මෙතුමාට ඉදිරිපත් කළ තියෙන තුන්වෙනි චෝදනාව මොකක්ද? තුන්වෙනි චෝදනාව හැටියට එතුමාට ඉදිරිපත් කළ තියෙන්නේ මේ මහජන උපයෝගිතා කොමිසමට සමාජිකයන් පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ තරද්දක් තියෙනවා. සොයා බැලිය යුතුයි ඒ සමාජිකයන්ට තියෙන ගනුදෙනු මොනවද කියන එක. මේ පනතේ පැහැදිලිවම තියෙනවා වගන්තියක් හැටියට විදුලි බල මණ්ඩලයත් සමග ගනුදෙනු කරන. මම කියන්නේ මේ විදුලි පාරිභෝගිකයෙක් හැටියට නෙවෙයි. විදුලි බල මණ්ඩලයෙන් විදුලිය අරගෙන නැවත අලෙවි කරනවා කියන්නේ ඒක නැවත ඒ විදුලි බල මණ්ඩලයත් සමග ගනුදෙනු කිරීමක් කරන්න. ඒකට කියනවා එක්සෙම්ප්ට් ලයිසන්ස් කියලා.
එක්සම් ලයිසන්ස් තියෙන ලංකාවේ මිෂු නිකුත් කළ ගරු නියෝජ කතානායකතුමනි 103යි එක්සම් ලයිසන්. එතකොට විදුලිය මිලදී ගන්නවා විදුලි බල මණ්ඩලෙන්. ඔහුට ආයත සමාගමකින් නැවත විදුලිය විකිණීමක් කරනවා වෙනත් සමාගම් වලට. වෙනත් බාහිර පාර්ශවවලට. ඒක ඍජුවම විදුලි බල මණ්ඩලය හා සම්බන්ධ ගනුදෙනු එක්ක ගැටීමක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා වැරද්දක් වෙලා තියෙනවා. මේ සමාජිකයන් පත් කර ගැනීමේදී එක්ක ඔහු මේක අනාවරණය කරලා නැහැ. ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුව නොමගවලා තියෙනවා. විපක්ෂ නායකවරයාත් සහභාගී වන සමාජිකයන් හැටියට ඉන්න, කතා නායකවරයාත් සමාජිකයන් හැටියට ඉන්න ඒ ව්‍යවස්ථාදායක කමිටුවටත් මොහු වසන් කරලා තියෙනවා. මොහුට විදුලි බල මණ්ඩලයත් සමග තියෙන ගනුදෙනු මොකද්ද කියන එක. ඒ නිසා ඒ වසන් කිරීම නිසා තමයි තුන්වෙනි චෝදනාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි එල්ල වෙන්නේ. හතරවෙනි චෝදනාව ඔහුට එල්ල වෙන්නේ විදුලි බල මණ්ඩලයට අයිතියක් තියෙනවා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ඉල්ලීමක් කරන්න මහජන උපකිතා කොමිසමේ. විදුලි බල මණ්ඩලයට යන්න තියෙන මහජන උපකිතා කොමිසමට රජයේ තීන්දුවක් ගන්නවා ප්‍රතිපත්තිමය වශයෙන්. පසුගිය දෙසැම්බර් මාසේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා මෙරටේ පවතින මූල්‍ය තත්ත්වයත් එක්ක තව දුරටත් මහා භාණ්ඩාගාරයේ විසින් මුදල් ප්‍රතිපාදන ලබා දිය නොහැකි විදුලි බල මණ්ඩලය නඩත්තු කරන්න. විදුලි බල මණ්ඩලයේ උත්පාදනය කරන, ජනනය කරන, සම්ප්‍රේෂණය කරන, බෙදා හරින විදුලියට ගැලපුම් ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න කියන තමයි කැබිනට් මණ්ඩලයේ රජයේ ප්‍රතිපත්ති තීන්දුවක් ගන්න. ඒ රජයේ ප්‍රතිපත්ති තීන්දුව මේ පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. අපේ තියෙනවා පනතේ විදුලි බල පනතේ හා මහජන උපකිතා කොමිසම් සභා පනතේ විදුලි ගාස්තු සංශෝධනයේ පිළිබඳව අනුගමනය කළ යුතු ක්‍රමවේදය. ඒ අනුව තමයි අර ජෙනරල් පොලිසි ගයිඩ්ලයින් කියන එක අපේ පොදු ප්‍රතිපත්ති මාලාව සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලය අනුමත කරලා ඒ අනුව විදුලි බල මණ්ඩලයට ලබා දෙනවා. මෙන්න මේ අනුව ගාස්තු සංශෝධනයක් සිදු කරන්න කියලා. ඒ ගාස්තු සංශෝධනය විදුලි බල මණ්ඩලය ලබා දෙන්න ඕන මහජන උපකිතා කොමිසමට. හැබැයි බරපතල වැරද්දක් කරනවා මහජන උපකිතා කොමිසමේ සභාපතිවරයා ජනකරත්නායක කියන පුද්ගලයා කිසිම අධ්‍යයනයකින් තොරව මහජන උපකිතා කොමිසමේ සමාජිකයන් කැඳවල නිලධාරීන් කැඳවල මේ යෝජනා පිළිබඳව අධ්‍යයනයක් කරන්න කියලා කියන්නේ ඉස්සෙල්ලා ඔහු කියනවා මෙන්න මෙහෙම තීන්දුවක් ගන්න හදනවා කැබිනට් මණ්ඩලයෙන්. එහෙම තීන්දුවක් ආවොත් එහෙම අපි 1%කින්වත් විදුලි ගිල ගාස්තු වැඩි කරන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඔහු කොහොමද එහෙම කියන්නේ? අධ්‍යයනයකින් තොරව විදුලි බල මණ්ඩලය ලබා නොදීපු යෝජනාවක් පිළිබඳව ලබා දෙන්න පෙර අධ්‍යයනයකින් තොරව ඔහු ඔහුගේ දේශපාලන මතයක් හැටියට අර ගැලරිය පිනවීම සඳහා විපක්ෂයේ හුඟක් දෙනෙක් කරන කතාවම ජනකරත්නායක විසිනුත් සිදු කරනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ ආකාරයෙන් හතරවන චෝදනාව අපි එල්ල කළා තියෙනවා. පස්වෙනි චෝදනාව ස්වාධීන කමිෂන් සභාවක සභාපතිවරයෙක් වූ පමණින් ඔහුට දේශපාලන තීන්දු තීරණ ගැනීමට අයිතියක් නැහැ. ඔහුට පුළුවන්කමක් නැහැ රජය පත් කරන ඇමතිවරු කවුද කියන එක තීන්දු තීරණය කරන්න. ඔහු ඇවිල්ලා ප්‍රසිද්ධියේ කියනවා මෙන්න මේ ඇමතිවරු ඉවත් කරන්න ඕන, මෙන්න මේ පුද්ගලයෝ පත් වෙන්න ඕන, තව කට්ටිය පත් කරගන්න ඕන කියලා. ඒක මහජන උපකිතා කොමිසමට තියෙන වගකීමක් නෙමෙයි. මහජන උපකිතා කොමිසමේ තියෙන වගකීම තමයි රජය විසින් ලබා දීලා තියෙන විදුලි බල කර්මාන්තයේ නියාමනය කිරීමේ වගකීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි බරපතල වැරද්දක් වෙලා තියෙනවා මහජන උපකිතා කොමිසමෙන් 2014 ඉඳලා. 2014 ඉඳලා නිසි කලට විදුලි ගාස්තු සංශෝධනය නොකිරීම නිසා විදුලි බල මණ්ඩලයත් එක පැත්තකින් අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඒකෙන් මහා භාණ්ඩාගාරයේ බරපතල හානියකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම ගාස්තු සංශෝධනය අවුරුදු 9කට පස්සේ කරන්න සිදුවීම නිසා විශාල බරක් පාරිභෝගිකයන් මත යොදවන්න සිද්ධ වෙලා තියෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ චෝදනා පමණක් නෙවෙයි. බෞගේ කලාපේ කාලේ විශේෂම මේ තීන්දු තීරණ ගැනීමේදී අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වුණා. විපක්ෂයේන බොහෝ දෙනෙක් කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන්න කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන එක පූර්ව කොන්දේසියක් බවට පත් වෙලා තිබුණේ ගාස්තු අනුරූපිත විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා. හැබැයි මේක තමයි අපිට තිබුණු පූර්ව කොන්දේසි 8න් එකක්. හැබැයි අපිට පෙබරවාරි මාසේ වෙනකන් මේ ගාස්තු ක්‍රමයේ සංශෝධනය කිරීමට නොහැකියාව තිබුණේ වෙන මොනවත් නෙවෙයි. තනි පුද්ගලෙක් මුළු රටක් එක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන එකඟතාවය ලබා ගැනීමට කරපු බාධාව නිසා අපිට මාස ගණනාවක් ප්‍රමාද වුණා ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවය ලබා ගන්න. දැන් පහුගිය දවස්වල මම දැක්ක මාධ්‍යෙත් කියනවා ජනකරත්නායක සභාපතිවරයාම කියනවා විදුලි බල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය කරාට පස්සෙත් පාඩුවක් තියෙනවා රුපියල් බිලියන 30ක කියලා කියනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි පැහැදිලිව කිව යුතුයි ගාස්තු සංශෝධනයෙන් පස්සේ විදුලි බල මණ්ඩලය අලාභ ලබන තත්ත්වෙට පත් වෙලා නැහැ. විදුලි බල මණ්ඩලය විකුණන අලෙවි කරන විදුලියට ලැබෙන මුදල් තුලින් ඒක පරිපාලනය කරගන්නවා. ඒකේ පරිපාලනය කරගන්නවා. නමුත් තියෙනවා ජනවාරි මාසේ ඉඳලා අප්‍රේල් මාසේ වෙනකන් කාලය ගත්තොත් එහෙම ඒක තමයි අපි තොරතුරු ලබා දෙන්නේ මහජන උපකිතා කොමිසමට අලාභයක් තියෙනවා. අලාභය මොකද්ද? ජනවාරි පළවෙනිදා ඉඳලා පෙබරවාරි මාසේ 15 වෙනිදා දක්වා ගාස්තු සංශෝධනයක් ලබා නොදීම නිසා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 32ක පාඩුවක් සිදු කළා තියෙනවා. ඒ පාඩුව හිතාමතා සිදු කළා තියෙන්නේ තනි පුද්ගලෙක් ජනකරත්නායක කියන තනි පුද්ගලයාගේ කැමැත්ත මත. එනිසා අපි මේ කටයුත්තෙන් පස්සේ අද පාර්ලිමේන්තුවේ කටයුත්තෙන් පස්සේ විදුලි බල මණ්ඩලයේ හැටියට අපි කටයුතු කරනවා. මේ ප්‍රමාද කිරීම නිසා විදුලි බල මණ්ඩලයට සිදුවෙච්ච පාඩුව පියවා ගැනීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා අපි කටයුතු කරනවා කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ පෙරේදා මේ ගාස්තු සංශෝධනය පිළිබඳව නැවත කතාබහට ලක් වෙනවා. අපි පෙබරවාරි මාසේ ගාස්තු සංශෝධනය කරන්නට කිව්වා. බොහෝ වෙලාවට ජූලි මාසේ පළවෙනිදා වෙනකොට අපිට විශාල සහනයක් ලබා දෙන්න නොහැකි වෙයි. අපි නමුත් දෙසැම්බර් මාසේ කරන සංශෝධනයේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ ජනන සැලසුම ක්‍රියාත්මක කරලා. මොකද අපේ සැපයුම් කරුවන්ට ගෙවලා නැහැ, මාස 12ක් ගෙවලා නැහැ. විපක්ෂ නායකතුමා මේ පාර්ලිමේන්තුවේ අවස්ථා දෙකකදී අපෙන්ම ප්‍රශ්න කළා තියෙනවා සැපයුම් කරුවන්ට මාස 12කදී ගෙවලා නැති මුදල් පිළිබඳව. කවද්ද ගෙවන්නේ කියලා. කවද්ද ගෙවන්නේ කියලා අහනවා, ගෙවලා නැහැ කියලා කියනවා, ගාස්තු සංශෝධනය කරන්න එපා කියලා කියනවා. ඉතින් අපිට කියන්න ක්‍රමයක් ගාස්තු සංශෝධනය කරන්නෙත් නැතුව ගෙවන්න නැතුව තියෙන සැපයුම් කරුවන්ට කොහොමද ගෙවන්නේ කියලා. දැන් සැපයුම් කරුවන්ට ගෙවන්න නියෝජ්‍ය කතානායකතුමනේ ගාස්තු සංශෝධනය කරපු මුදල් වලින් නෙමෙයි. ගාස්තු සංශෝධනය කිරීමෙන් පසුව අපි බැංකුවට ගිහිල්ලා ණය පහසුකම් ලබාගෙන තියෙනවා ඒ සැපයුම් කරුවන්ට ගෙවන්න. වහලයේ මත සූර්ය පැනල වෙන්න පුළුවන්, වෙනත් පුනර්ජීවනයේ බලශක්ති සැපයුම් කරුවන් වෙන්න පුළුවන්. ඔවුන්ට නොගෙව්වොත්, ඔවුන් මේ ජනන සැලසුමෙන් ඉවත් වුණොත් එහෙම අපිට තවදුරටත් ඩීසල් වලට එහෙම නැත්නම් දැවිතෙල් වලින් බලාගාර දුවන තත්ත්වෙටපත් වෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය කාලේ ආණ්ඩුව ගත්ත තීන්දුවක් ජනවාරි පළවෙනිදා ඉඳලා අඛණ්ඩව පැය 24 විදුලිය ලබා දෙන්න, ගාස්තු ක්‍රමය දෙන්න යම් සංශෝධනයක් තියෙනවා නම් අපි ඒක පෙබරවාරි මාසේ 15 කරමු කියලා. හැබැයි තනි පුද්ගලයෙක්ගේ ක්‍රියාකලාපේ නිසා මහජන උපකේදා කොමිසමේ අනිත් සමාජිකයන් ඔහුගේ මතයට විරුද්ධ වෙනකොට ඔහු කටයුතු කරේ නැහැ ඒ අවශ්‍ය සහනය ලබා දෙන්න. ඒ නිසා මොකද වුනේ? පළවෙනි මාසේ එකමාර කාලය පැය 3ක 4ක විදුලි කප්පාදුවක් කරන්න සිද්ධ වුණා. දැන් පෙබරවාරි මාසේ 16 ඉඳලා අපි විදුලි කප්පාදු කරන්නේ නැහැ. මේ රටේ හැම පුරවැසියෙකුටම අඛණ්ඩ විදුලි ලබා දීමේ වගකීම රජයක් හැටියට විදුලි බල මණ්ඩලය ඒක අද ඉෂ්ට කරමින් පවතිනවා. ඒ විතරක් නෙමෙයි, අද දවසේ වෙන විට අපි විදුලි ජනනයට යන වියදම අපි ණය මුදල් හැටියට නෙමෙයි ලබා ගන්නෙ, ඛනිත් තෙල් නිදිගත් සංස්ථාවට එමු නරුණා. දැන් ඛනිත් තෙල් නිදිගත් සංස්ථාවට තියෙනවා පෙබරවාරි මාසේ 15 වෙනිදා සංශෝධනය වෙන්න පෙරට ගත්ත සැපයුම් වලට රුපියල් බිලියන 110ක්, රුපියල් බිලියන 110ක් ගෙවිය යුතුයි. අනෙකුත් සැපයුම් කරුවන්ට තියෙනවා බිලියන 70කට වැඩි මුදලක් ගෙවන්න තියෙනවා. නමුත් ඒවා අතහැරලා ගත්තොත් එහෙම අපි පෙබරවාරි 15 වෙනිදා ඉඳලා හැමදාම දෛනිකව ඒ අවස්ථාවෙන් අපි සම්පූර්ණ කළා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කතා කරන්න ගියේ මම විශේෂ භාර අමාත්‍යවරයා හැටියට මොකද්ද අපි සංශෝධනයේ හැටියට ඉදිරිපත් කළ තියෙන විදුලි බල මණ්ඩලයේ මහජන උපකිතා කොමිසමට කියලා. මොකද මහජන උපකිතා කොමිසම රැස් වෙන්න ඕන මේ විදුලි බිල සංශෝධනය පිළිබඳව සාකච්ඡා කරන්න. මම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් කතා කරලා ඇහුවා පෙබරවාරි මාසයේ සංශෝධනයෙන් පස්සේ අපි මැයි 15 දුන්නා යෝජනාවලියක්. මැයි 15 වෙනිදා දීපු යෝජනාවලිය පිළිබඳව මහජන උපකිතා කොමිසමේ සභාපතිරැ මැයි 16 වෙනිදා ප්‍රකාශයක් කරනවා. මැයි 16 ප්‍රකාශයක් කළා කියනෝ විදුලි බල මණ්ඩලයෙන් ලබා දීලා තියෙන සංශෝධනය එකඟ වෙන්න බෑ, 125%කින්වත් මේ මුදල අඩු කරන්න ඕන කියලා. එතන අධ්‍යනයක් කරලාද මේක කිව්වේ, ප්‍රකාශයක් කරේ? කිසිම අධ්‍යනයක් නැතුව කොමිෂන් සභාව රැස් කරන්නේ නැතුව මම දන්න විදිහට කොමිෂන් සභාව රැස් කරන්න නියමිතලා තියෙන ජූනි මාසේ පළවෙනිදා. පහුගිය පෙබරවාරි මාසේ 16 වෙනිදා ඉඳලා අද වෙනකන් කොමිෂන් සභාව එක වතාවක්වත් රැස් වෙලා නැහැ. ඇයි? කොමිෂන් සභාවේ සමාජිකයන් 30 දෙනාම ලිඛිතව දැනුවත් කරලා තියෙනවා මේ සභාපතිවරයාගේ අත්නෝමතික ක්‍රියාකලාපය තර්ජනය කිරීම, ඔහුට අවශ්‍ය විදියට තනි මතයට කටයුතු කිරීම නිසා ඔහුගේ යටතේ තවදුරටත් කටයුතු කරන්න සූදානම් නැහැ කියලා. සමාජිකයෝ දෙන්නේ කිල්ලා අස්සුණා. මොහාන් සමරනායක උදේනි වික්‍රමසිංහ ඉල්ලා අස්සනකට ලිඛිතව දැනුවත් කරා ජනාධිපතිවරයාට ඇයි ඉල්ලා අස් වෙන්නේ කියලා. උන් කිව්වා කොමිෂන් සභාවක සමාජිකයන්ගේ බහුතර කැමැත්ත ලබාගත යුතු වුණත් බහුතර කැමැත්ත නොසලකා තනිමතයට වැඩ කිරීම තුලින් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය නැති කළා තියෙනවා කියලා. ඒ නිසා මේ අදගෙන යෝජනාව කරන්නේ ස්වාධීන කොමිෂන් සභාවක් ඉවත් කරන්න නෙවෙයි. ස්වාධීන කොමිෂන් සභාවකට පත් වෙලා ඉන්න දේශපාලන වශයෙන් පත් වෙලා ඉන්න දේශපාලන අරමුණක් ඉෂ්ට කිරීම වෙනුවෙන් පත් වෙලා ඉන්න දේශපාලන අරමුණක් ඉෂ්ට කරන විපක්ෂයේ අරමුණු ඉෂ්ට කරන පුද්ගලයෙක් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පමණයි. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා දැක සභාවට තෝරන්න පුළුවන් ඊළඟ සමාජිකයන් පත් කරනකට අද දවසේන් පස්සේ සුදුසුකම් කියන පුද්ගලෙක් ඒ තනතුරට පත් කරන්න. කවුද පත් වෙන පුද්ගලයා කියන එක අපිට ගැටලුවක් නෙවෙයි. ඒකට නියෝජක කතානායකතුමනි තව මම කියන්න ඕන ඊයේ දවසේ ප්‍රවෘත්ති වලින් වාර්තා කරා. මේ පුද්ගලයා මාධ්‍ය සාකච්ඡා තියතියි. ඊයේ දවසේ කියනවා මේ ගාස්තු සංශෝධනය නිසා මෙරටේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 422875ක් ඒකක එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ කියලා. විදුලි ඉල්ලුම සම්පූර්ණ මතහැරිය කියලා පවුල් 422875ක්. මම සංඛ්‍යා ලේඛන ගත්තා විදුලි බල මණ්ඩලයෙන් සහ මහජන උපකිතා කොමිසමෙන් ලබා දෙන තොරතුරු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මොහු එක පැත්තකින් හඟවනවා දැන් මාර්තු මාසයේ 422875ක් ඒකක එකක්වත් පාවිච්චි නොකරට ජනවාරි මාසෙත් ඉන්නවා 410206ක් විදුලි ඒකක එකක්වත් පාවිච්චි කරන්නේ නැති ප්‍රමාණයක්. ජුනි මාසේ 2014 ජුනි මාසෙත් ඉන්නවා 214000ක්. 2017 ජුලි මාසේ ඉන්නවා 394000ක්. 2020 පෙබරවාරි මාසේ ඉන්නවා 373000ක්. 2022 ජනවාරි මාසේ ඉන්නවා 337000ක්. 2022 ජූනි මාසේ ඉන්න 356000ක් 2023 මේ ගාස්තු සංශෝධනයේ පෙර 410206ක් තියෙනවා. මෙහෙම සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම පිරිසක් ඉන්නවා එක්ක තමන්ගේ භාවිතා කරන ඒ කියන්නේ නිවසක් ඉදිකිරීමේදී අලුත් කනෙක්ෂන් එකක් අරගෙන ඒක භාවිතා කරන්නේ නැහැ ඊට පස්සේ. ඊළඟට පුනර්ජනීය බලශක්ති සැපයුම් කරුව තියෙනවා නම් රූෆ් ටොප් සෝලා එක වහලේ මත සූර පැනලා තියෙනවා නම් ඒ කට්ටිය ඒකක බිඳුවයි පාවිච්චි කරන ප්‍රමාණය. ඒ කට්ටිය විදුලි බල පද්ධතියට දෙන අනුව ඒ නිසා නොමග යවීමක් කළා තියෙනවා මේ ගාස්තු සංශෝධනයෙන් පස්සේ අපේ රටේ 422000ක් ඉවත් වෙලා කියලා. ඒතර ජනවාරි මාසෙත් 410206ක් ඉවත් වෙලා තිබුණා. ප්‍රතිශතයක් හැටියට ගත්තොත් එහෙම ඒ ප්‍රමාණය 2017 ජූලි මාසේ වැඩි 7.4%. මේ රටේ පාරිභෝගිකයන්ගෙන් බිඳුවට ඒකක බිඳුව පාවිච්චි කරලා තිබුණු ප්‍රමාණය බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් අපි ගාස්තු සංශෝධනයක් දීලා තියෙනවා. ඒකෙත් මාධ්‍යට අවිල්ල කියන්නේ මෙන්න මේ දීලා තියෙන සහන ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. සහන ලබා දීලා තියෙන්නේ අපි ගණනය කරලා තියෙන්නේ සත්‍ය තොරතුරු සහ ඉදිරි මාස කීපය සඳහා ජනන සැලසුම අනුව. ඒ අනුව ලබා දීලා තියෙන එකේ නොකියන පැත්ත මම කියන්න. අපි අමාත්‍යංශයේ හැටියට උන්ට ලබා දුන්න උපදෙස් අධිකරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් කැබිනට් මණ්ඩලයත් රජයත් ලබා දීපු උපදෙස් අනුව ඊළඟ සහනය ලබා දෙන විට විදුලි ගාස්තු සංශෝධනයක් කරනකට ඒක විදුලි ගාස්තු අඩු කරන විට අඩුම පරිභෝජනය කරන කොටස් වලට ඒ ප්‍රතිලාභය ලැබෙන විදියට ඒ කටයුත්ත කරන්න කියලා. ඒ වගේම ඉල්ලීමක් කළා තිබුණා හෝටල් ක්ෂේත්‍රය නියෝජනය කරන විශාල පිරිසන් සංචාරක කර්මාන්තේ ඔවුන්ට විශාල විදුලි බිලක් ලැබෙනවා. ඒ නිසා ඔවුන්වත් කර්මාන්ත ගණයට අතුලත් කරන්න කියලා. ඒක උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකුත් තියෙනවා 2014 අවුරුද්දේ එකඟතාවයෙන් එළඹිච්ච. ඒ නිසා අපි මේ දෙකම සලකිල්ලෙන් අරගෙන සංශෝධනයක් ඉදිරිපත් කළ තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ සංශෝධනය අනුව ඒකක බිඳුවේ ඉඳලා 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට තියෙන රුපියල් 30ක ඒකකයක මිල රුපියල් 25 දක්වා අඩු කරන්න අපි යෝජනා කළා තියෙනවා. ඒ වගේම ස්ථාවර ගාස්තුව රුපියල් 400ක ඉඳලා රුපියල් 250ක් දක්වා අඩු කරන්න යෝජනා කළා තියෙනවා. මුළු ප්‍රමාණය කීයද? 23%කින් අවමයේ 23%කින් අඩු වෙනවා. උපරිමයේ 29%ක් දක්වා ඒක අඩු වෙනවා. ඒ නිසා මේ පළවෙනි කාණ්ඩර ලබා දීලා තියෙන සහනය අවමයේ 23%ක සහනයක් ලබා දීලා තියෙනවා. අර කියන විදිහට 3%ක සහනයක් නෙවෙයි. ඒකේ ඉන්න පවුල් 117,044,000ක පිරිසක් ඉන්නෝ ඒ කණ්ඩායම ඇතුලේ. අපේ ඉලිතෙන් 159යි සියලුම පරිභෝජනය කරන ගෘහස්ථ කාන්නේ. ඒකෙන් 117කට 23%කින් විදුලි බිල අඩු වෙනවා. ඒ වගේම ඒකක 31 ඉඳලා 60 දක්වා 9%කින් අඩු වෙනවා. ඒ වගේම ඒකක බිඳුවේ ඉඳලා 60 දක්වා 7%ක මුදලකින් අඩු වෙනවා. ඒකම අපි ආදේශ කළා තියෙනවා ආගමික සිද්ධාස්ථාන වලට. මොකද ආගමික සිද්ධාස්ථාන තියෙන්නේ මේ සමාන්තර මට්ටමේ. ඒ අනුව ආගමික සිද්ධාස්ථාන වලත් 0.30 අතර තියෙන පාවිච්චි කරන ආගමික සිද්ධාස්ථාන තියෙනවා 15,646ක්. ඒ සියලු දෙනාගේ විදුලි බිල ජූලි මාසේ සංශෝධනයේදී 23%කින් අඩු වෙනවා. ඒ වගේම 31.90 දක්වා කාණ්ඩේ ආගමික සිද්ධාස්ථාන 10,692ක් තියෙනවා 7%කින් ඔවුන්ගේ විදුලි බිලත් අඩු වෙනවා. ඒ වගේම හෝටල් කාණ්ඩේ අපි කර්මාන්ත කාණ්ඩේ ඇතුළත් කරපු නිසා අවමයේ 29%ක් හෝටල් ක්ෂේත්‍රයේ ඉන්න සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න පාරිභෝගිකයන්ගේ විදුලි බිල අඩු කරන්නත් 29 සිට 40 දක්වා ඒ ප්‍රතිලාභේ ලබා දෙන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. එනිසා මේ යෝජනාවලිය ඇතුලේ මහජන උපකිතා කොමිෂන්ව පුළුවන් විදුලි බල මණ්ඩලයේ වැරදි තොරතුරු දීලා තියෙනවා නම් දැන් කාටවත් උපකල්පනය කරලා ඇවිල්ලා එළිය ඇවිල්ලා කිව්වයි කියලා අපිට එහෙම සහන දෙන්න බෑ. මේකේ දේශපාලන වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් එතුමාගේ හොඳම දේ තමයි ස්වාධීන කොමිෂන් සභාවක ස්වාධීන සභාපතිවරයා පහුගිය සතියේ දැනුම් දීමක් කරනවා මාධ්‍ය හමුවක් තියලා ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. ඊළඟ ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය දැන් ප්‍රතිපත්ති වැඩපිළිවෙත් හදාගෙන යන්නේ කියලා. එක දෙයක් තියෙනවා අපේ ජනාධිපතිවරේ බවට ඉදිරිපත් වීමේදී මානසික රෝගීන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ. ඒ නිසා ඒකෙදි මට කිසිම ගැටලුවක් නැහැ. ඒ අනුව ඒ ඔහුගේ තියෙන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න බැරි වෙනවා කියන එක. ඒ නිසා අද දවසේ විශේෂම අපිට පේනවා මේ ස්වාධීන ආයතනයි කියන ආයතනවල එක්තරා පුද්ගලයන් දේශපාලන න්‍යායපත්‍රය වැඩ කරනවා. අවශ්‍ය වෙලා තිබුණේ මොකද්ද? ජනවාරි මාසේ අපි සංශෝධන ඉදිරිපත් කරාට පස්සේ මේ ආණ්ඩුව පෙරලන්න හොඳම විදිය තමයි විදුලි කප්පාදුව දිගටම පවත්වාගෙන යන්න. ඒක තමයි අවශ්‍ය වුණේ මහජන උපකිතා කොමිසමේ සභාපතිවරයාට විරුද්ධ පක්ෂයේ දේශපාලන නියෝජිතයන්ට. ඒක තමයි අවශ්‍ය වුණේ පෝලිං යුගයක් නැවත ඇති කරන්න, ඉන්ධන කණිත නීතිගත සංස්ථාවට ගෙවීම් කරන්න බැරි වුණාම, ඒකේ ඉන්ධන ටික ආනයනය කරගන්න බැරි වුණාම නැවත පෝලිම හැදෙනකොට මේක තමයි අවශ්‍යතාවය බවට පත් වුණේ. මම එක පැත්තකින් පුදුම වෙනවා විපක්ෂයේ විසින් මුළු දවසකම විවාදයක් මේ වෙනුවෙන් ඉල්ලා සිටීම. මම දන්නේ දවසක් මොනවද කතා කරන්න තියෙන්නේ. අධිකරණුත් දීලා තියෙනවා නියෝගයක්. මේ පුද්ගලයාගේ ක්‍රියාකලාපයේ පිළිබඳව හොඳට වැටහෙනවා කතා කරන හැම අවස්ථාවෙම කොමිෂන් සභාවේ සමාජිකයන් ලිඛිතව දන්වා තිබෙනවා ඔහුගේ ක්‍රියාකලාපේ නිසා කටයුතු කරන්න බැහැයි කියන එක. මම දන්නේ දවසක් පුරාවට ජනක රත්නායක වෙනුවෙන් විපක්ෂයේ ඉල්ලා සිටීම පිළිබඳවම මම එක පැත්තකින් පුදුමයට පත් වෙනවා. ඒ නිසා මම ඔහුගේ අනිත් ක්‍රියාකලාපයන් පිළිබඳව කතා කරන්න යන්නේ නැහැ. ඔහුගේ ක්‍රියාකලාපයන් පිළිබඳව කතා කරන්න ගත්තොත් ඔහුගේ සමාගම් ලබා ගත්තේ කොහොමද? ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය එළවා දැමීමේ ව්‍යාපෘතියේදී ප්‍රධාන ෆයිල් එක හදලා ලබා දුන්නේ කවුද? මේවා ගැන ඕනතරම් තොරතුරු දිනව සාකච්ඡා කරන්න. දැන් අද සමාන කරන්න හදනවා ශිරාණි බණ්ඩාරනායක ජනක රත්නායක. සමාන කරන්න හදනවා. පුදුම වැඩක් වෙලා තියෙනවා. ශිරාණි බණ්ඩාරනායක එළවන්න ෆයිල් එක හදපු පුද්ගලයා මේ දැන් ස්වාධීන කොමිෂන් සභාවේ මේ සභාපතිවරයා හැටියට එළවන්න හදනවා කියලා වෙන මතයක් හදන්න හදන. ඒ නිසා දේශපාලන මත තියෙන්න පුළුවන්. වෙනත් මත තියෙන්න පුළුවන්. අපි කවුරුවත් කැමති නැහැ නියෝජ්‍ය කතානායකතුමනි ගාස්තු වැඩි කිරීම කරන්න. අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඒක නෙවෙයි. අපි කවුරුවත් කැමති නැහැ, ඇමතිවරු කැමතිත් නැහැ, නිලධාරීන් කැමතිත් නැහැ, රජයක් කැමතිත් නැහැ ගාස්තු වැඩි කිරීම කරන්න. නමුත් අපි අවාසනාවන්ත තැනක අපි ඇවිල්ලා ඉන්නේ. අපි රටේ හැමදාමත් අපේ පිරිවැය පදනම් නොවෙච්ච ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක වීම නිසා සහ මහජන උපකිතා කොමිසම එක පැත්තකින් කියන්න ඕන අවුරුදු ගාණක් එකම තැන වාඩි වෙලා ඉන්න නිලධාරීන් ඉන්නවා. අවුරුදු ගාණක් ජනන සැලසුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම තියෙන්නේ මහජන උපකිතා කොමිසමට. විදුලි බල මණ්ඩලයේ හදලා දෙන්න පුළුවන් සැලසුම් ඒක ක්‍රියාත්මක කරනවාද කියන එක අධීක්ෂණය කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ මේ අවස්ථාවේ. ඒ නිසා අපි අලුත් විදුලි බල පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ විශේෂයෙන්ම මහජන උපකිතා කොමිසමටත් අපි සංශෝධනයක් ගේනවා පනතට. ඒ සංශෝධනය ගේන්නේ මහජන උපයෝගීතා කොමිසමත් මේ රටේ ආයතනයක් හැටියට වග කිව යුතු ආයතනයක් හැටියට කටයුතු කළ යුතු කියන. කවුද මහජන උපකිතා කොමිසම කාටද වග කියන්නේ? වග කිව යුතු ආයතනයක් හැටියට කටයුතු කළ යුතුයි. එහි නිලධාරීන් වගකීම බාරගත යුතුයි. ඒ නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි පහුගිය කාලේ අපි අමාරු කාලෙක මේ වගකීම් අරගෙන කටයුතු කිරීමේදී අපිට පේනවා බොහෝ දෙනෙක්ට මේ කරගෙන යන වැඩපිළිවෙල තුල තියෙනවා ආණ්ඩු එක පැත්තකින් රට ස්ථාවර කරගෙන රට ආර්ථිකයේ වශයෙන් ශක්තිමත් වෙන ගමනට යනවා කියලා. ඒ වගේම මම දැක්ක ඊයේ දවසේ විපක්ෂයේ නියෝජනය කරන සමහර මන්ත්‍රීවරු තොරතුරු හොයන්නේ නැතුව කියනවා විදුලි බල මණ්ඩලය ආර්ථික ප්‍රසාරණයක් වෙයි කියලා පුරෝකථනය කරලා තොරතුරු ලබා දීලා තියෙනවා කියලා. මම දන්නේ නැහැ කොහෙද ඒක තියෙන්නේ කියලා. ඒක පෙන්වන්න කියලාත් අපි පෙන්නනවා. අපි පැහැදිලිවම පහුගිය විදුලි බිල සංශෝධනයේ ලබා දෙනකට විශේෂම ලෝක බැංකුව ලබා දීපු 4% ආර්ථිකය එක පැත්තකින් මේ ආර්ථිකයේ යම් අපේ හැකිලීමක් සිදු වෙයි කියන බලාපොරොත්තුව පුරෝකථනයත් එක්ක තමයි ඒ තොරතුරු ලබා දීලා තියෙන්නේ. ඒ වගේම මතයක් හදලා තියෙනවා 25%කින් අඩු වෙලා තියෙනවා අපේ විදුලි බලය පාවිච්චි කිරීම කියලා. මයිගාව සංඛ්‍යාලේඛන තියෙනවා අභියෝග කරනවා නම් ඕනම කෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ ඕන දෙයක් කියන්න පුළුවන් හින්දා එළිය ඇවිල්ලා ඕන නම් ඕන විවාදයකට එන්නම් කිසි ගැටලුවක් නැහැ තොරතුරුත් එක්ක එන්නම් මේ 100ට අපි ඉදිරිපත් කළ තියෙන විදුලි බල යෝජනාව ඇතුලේ පැහැදිලිව පෙන්නලා තියෙනවා පහුගිය මාස කීපය තුල මේ සිදුවෙච්ච සංශෝධනයේ තුලින් විශේෂයෙන්ම සංශෝධනයේදී ලබා දීලා තියෙනවා පහුගිය මාස 4 විදුලි පරිභෝජනයේ දිහා බැලුවම 2.2%ක විදුලි භාවිතය අඩුවක් වෙලා තියෙනවා කියලා. ඒ 2.2%ේ සහනය තමයි අපි ජනතාවට ලබා දෙන්න. අනිත් පැත්තෙන් ගල්ලඟුරු වල මිල අඩුවීම, තෙල් වල මිල අඩුවීම මේ කියන කාරණාව සහ රුපියල ශක්තිමත් වීම කියන කාරණාවේ සහනය ලබා දෙන කඩදු කළ දින. එකක් තව මතක් කරන්න ඕනේ. මේ ජනවාරි මාසයේ ඉඳලා අපි ගාස්තු සංශෝධනයක් කරන්න කියලා කිව්වම පෙබරවාරි මාසේ ගාස්තු සංශෝධනය අපිට ලැබුණු නිසා අනෙකුත් සමාජිකයන් තිදෙනා මේකට අනුමැතිය ලබා දීලා නොඑක් තර්ජන මැද්දේ මම මතක් කරන්න ඕන ඒ වෙලාවේ ඩග්ලස් නානක්කාර චතුරිකා විජේසිංහ සේනාරත්න කියන සමාජිකයන් තිදෙනා ඒ බලපෑම් වලට යටත් වෙන්නේ නැතුව ගාස්තු සංශෝධනය ලබා දුන්නා. ඒ නිසා තමයි අපිට ගල්ලඟුරු නැව් වලට ගෙවන්න පුළුවන් වුණේ. ගල්ලඟුරු නැව් වලට අපිට ගෙවන්න මේ මුදල් ප්‍රමාණයක් ආවේ නැහැ. බැංකු වලින් අපිට අවශ්‍ය බැංකු සහන ලැබුණේ මේ ගාස්තු ක්‍රමයේ ක්‍රියාත්මක වෙච්ච නිසා. අද ගල්ලඟුරු රටට අවශ්‍ය ගල්ලඟුරු නැව් 30 ලබා ගන්න පුළුවන් උනේ මැයි මාසෙ වෙනකොට නැත්නම් සැප්තැම්බර් මාසෙ අපිට ලබා ගන්න බෑ. ඒ ක්‍රියාත්මක වෙච්ච කාරණාව නිසා කියන එකත් අපි මතක් කරන්න ඕන. ඒ නිසා පහුගිය කාලේ වෘත්තීය සමිතිවල පුද්ගලයෝ පවා කිව්වා කළු ජනවාරියක් ඇති වෙනවා, කළු ජූලියක් ඇති වෙනවා, මේකේ කළුවර වෙනවා, නොරොච්චෝලේ වැහෙනවා, විදුලි බලය ලබා දෙන්න බෑ කියලා. ඒ නිසා සමහරු හිතාගෙන ඉන්නෝ විදුලි ගාස්තු සංශෝධනය කරාට පස්සේ අපේ රටේ බලශක්තියට අවශ්‍ය මේ බලාගාර ටිකත් එකපාරට ඇති වුණා කියලා. බලාගාර ඇති වුණේ නැහැ. බලාගාරවල ධාරිතාව කොහොමද තිබුණා අපේ? නමුත් අපි ඉන්ධන වලට වැය කරන ප්‍රමාණය තමයි සීමා කරලා තිබුණේ ඒ ධාරිතාව වැඩි කර ගැනීම වෙනුවෙන්. ඒ ධාරිතාව වැඩි කරගත්තේ අපි අද දවසේ අපි පාවිච්චි කරලා තියෙන ඩීසල් බලාගාර සහ දැවි තෙල් බලාගාර සහ නැප්තා බලාගාර. මේවයින් තමයි අපි අද මේ කටයුත්ත කරගෙන යන්නේ. අපේ ජල විදුලියෙන් උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ මුළු අවස්ථාවෙන් 25%ක් පමණයි. මුළු අවස්ථාවෙන් 25%යි. පුනර්ජනීය බලශක්ති විභවයන් සියල්ලම දැම්මත් 50%යි අපිට උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතුරු 50% උත්පාදනය කරන්නේ ඩීසල් වලින්, නැප්ත වලින්, දැවි තෙල් වලින්. අපි දකුණේ තියෙන අවශ්‍යතාවය හඳුනාගෙන දකුණේ අඩුපාඩුවක් තියෙනවා ඔබතුමා දන්නවා. දකුණේ හම්බන්තොට දිස්ත්‍රික්කේ හැමදාමත් විදුලිය යන හිටින් වෙනවා. බලාගාරයක් ඉදි කරලා නැහැ නිසි කලට. ඒ නිසා අපිට පහුගිය මාසෙ සිද්ධ වුණා අපේ තියෙන ඩීසල් ජෙනරේටර් මෙගාවොට් 50ක ඩීසල් ජෙනරේටර් ගිහිල්ලා හම්බන්තොට සවි කරලා තමයි අද දවසේ ඒ අඛණ්ඩ විදුලිය ලබා දීමේ කටයුතු කරගෙන යන්නේ. මම මේ අමාත්‍යාංශයේ කටයුතු කිරීමේදී රාජ්‍යමතුරු දෙදෙනා හැටියට චාන කැමැත්තුමත්, ඉන්දි කැමැත්තුමත් මේ කටයුතු නිරන්තරයෙන් බල්ලා මට නිතරම කියන්නේ විදුලි බල මණ්ඩලය ගෙවීම කරන්න පුළුවන් නම් කණිත් තෙල් ඉදිකත් සංස්ථාවට ණයට ගන්නේ නැත්නම් අපිට තව 10%ක් විතර අඩු කරන්න පුළුවන් බැංකු පහසුකම් මත ගන්න ණය මුදල අඩු කරගෙන. ඒ නිසා අපි ඉදිරියේදී මේ ලැබෙන හැම සහනයකම ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දෙන්න කටයුතු කරනවා කියන එකත් අපි මේ වෙලාවේ කරුණ නියෝජක කතානායකතුමනි මතක් කරනවා. ඒ නිසා මේක වැරදියට වටහා ගන්න එපා. මේක ස්වාධීන කමිෂන් සභාවක් අහිමි කිරීම නැත්නම් මේ ස්වාධීන පුද්ගලයෙක් ඉවත් කිරීම නෙවෙයි. ස්වාධීන පුද්ගලයෙක් නම් ඉවත් කරන්න යන්නේ ඒකට අපේ මන්ත්‍රීවරු දෙවතාවක් හිතනවා. ඒ නිසා අද අපේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සියලු දෙනා ඡන්දය ලබා දෙන්න පැමිණෙන්නේ මොහුගේ ක්‍රියාකලාපයේ ස්වාධීන නොවන නිසා. මොහුගේ ක්‍රියාකලාපයේ නිසා එක පැත්තකින් රට හානියට පත් වෙලා තියෙන නිසා. විදුලි බල ක්ෂේත්‍රයේ බරපතල ගැටුම් ගණනාවක් ඇති වෙලා තියෙන නිසා. ඒ නිසා අපි දන්නෝ අද දවසේ පක්ෂව ඡන්දය ලබා දෙන්න නොහැකි වුණත් විපක්ෂය නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරුත් අපිට කතා කරලා කිව්වා ගත්ත තීන්දුව ගැන අපි කනගාටු වෙනෝ විපක්ෂයේ මේකට විරුද්ධ වීම කියන එක. එහෙම කතා කරපු මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් හිටියා. ඒ කට්ටියට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ පිරිසත් දන්නෝ මේ ක්‍රියාකලාපේ නිසා පවතින ඕනම රජයකට වෙන්න පුළුවන්. රජයකට ප්‍රතිපත්ති තීන්දුව ගන්න පුළුවන් ක්‍රියාත්මක කරන ආයතන තියෙනවා. ඒ ක්‍රියාත්මක කරන ආයතන දේශපාලන අරමුණු වලින් නම් කටයුතු කරන්නේ මොනම රජයකටවත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ අවශ්‍ය සංඛ්‍යාලේඛන තොරතුරු ඕනම දෙයක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ජූලි මාසයේ සංශෝධනයේදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන නැවත වතාවක් කිව්වා වගේ අර 0.30 ඒකක වලට 100ට අඩුම තරමේ 23ක ප්‍රතිලාභයක් ගාස්තු අඩු කිරීමක් කරන්න, 9ක අඩු කිරීමක් 31 60 කාණ්ඩය තුල සිදු කිරීම මේකේ සමහරු ගන්නවා ඒකකයේ මිල විතරයි ගන්න ස්ථාවර ගාස්තුවේ මිල අඩු වීම ගන්නෙ නැහැ දැන් පහුගිය කාලේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරලා විපක්ෂ මන්ත්‍රීවරු අපිට විදුලි සම්බන්ධතාවයන් දෙන්න බෑ සම්බන්ධතාවයන් ඉල්ලුවට විදුලි බල මණ්ඩලය දෙන්නේ නැහැ කියලා
අවසන් කරා
එහෙම තිබුණා 36000 36000ක් තිබුණා සම්බන්ධතාවයන් ඒ 36000න් 20000ක් පහුගිය මාසෙකමාරේ දෙන්න පුළුවන් උනේ මේ ගාස්තු සංශෝධනේ නිසා ඒ පිරිවැය ගැලපුම් කරපු නිසා කියන එකත් අපි කියන්න ඕන. දැන් කවුරු හරි කියනවා නම් මේ ගාස්තු සංශෝධනයෙන් පස්සේ අපේ විදුලි පාරිභෝගිකයන් ඈත් වෙලා කියලා. මම ඒකටත් අවසාන වශයෙන් උත්තරයක් දෙන්නම්. 2022 දෙසැම්බර් මාසෙ වෙනකොට අපේ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ගෘහස්ත වශයෙන් 59,55,575යි. 2023 අප්‍රේල් මාසේ 59,87,365යි. අපි 20000කින් වැඩි වෙලා තියෙනවා අපේ පාරිභෝගික ප්‍රමාණය ගෘහස්ත කාණ්ඩයේ පමණක් පහුගිය මාස 4 ඇතුලේ. ඒ නිසා නොමග යවන දේවල් වලට විපක්ෂ කට්ටිය අහු වෙන එක ඉතින් පුදුම සහගතත් නැහැ. විපක්ෂ ඉන්න එකත් එහෙම හින්දා වෙන්න ඕන කියන එකත් මට තේරෙනවා. මොද දෙන මේ හැම දෙයක්ම පිළිබඳව අධ්‍යනයකින් තොරව කරුණු වාර්තා කළා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අධිකරණයේ විසින් ලබා දීපු නියෝගය ඊයේ දවසේ නැවත වතාවක් තහවුරු කළා තියෙනවා. ඒ වගේම නැවත වතාවක් කියන්න ඕන ඒකේ පැහැදිලිව කියලා තියෙනවා ස්වාධීන කමිෂන් සභාවක සභාපතිවරේ යහපාලනයේ කරුණු වලට පරිබාහිරව කටයුතු කිරීමත් තමන්ගේ තනිමතයේ සහ ජනතාව දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා කියන එක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා කියන එකත් මතක් කරමින් මේ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීමක් කරමින් මේ කඩිනමින් කටයුතු කිරීමෙන් අපිට විදුලි බල ක්ෂේත්‍රයේ මීට වැඩිය දීර්ඝ අපිට ආයෝජන සිදු කර අපිට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදා කර දෙන්න පුළුවන් වෙන එකක් කියලා මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මහත්මනේ. ඊළඟට ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා.
අද දින ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන මෙම යෝජනාව සාකච්ඡාවට භාජනය කරන මොහොතේ මට මතක් වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වසල සූත්‍රය නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ තමන් වසලෙක්ද තමන් බ්‍රාහ්මණෙක්ද කියන එක තීන්දු වෙන්නේ උප්පත්තිය මත නොව තමන්ගේ ක්‍රියාව මත අද දවසේ අපිට මේ විවාදය තුළ තීන්දු කරන්න පුළුවන් මහජන උපයෝගිතා කොමිසමෙන් ඒ සභාපතිවරයා ක්‍රියාත්මක කරේ වසල ක්‍රියාවක්ද එහෙම නැත්නම් බ්‍රාහ්මණ ක්‍රියාවක්ද කියන එක. වසලයා කවුද බ්‍රාහ්මණයා කවුද ජනාධිපතිද අගමැතිද ඇමතිද උපයෝගිතා කොමිසමේ සභාපතිද කියන එක ක්‍රියාව පිළිබඳව හොඳට හොයලා බලලා අපි හැමෝටම නිගමනයකට එන්න පුළුවන්. දැන් මහජන උපයෝගිතා කොමිසමේ වගකීම මොකක්ද? විශේෂයෙන්ම විදුලි බල කර්මාන්තය කියන විෂය ගත්තොත් ප්‍රමාණවත් ආයෝජනය, කාර්යක්ෂම සැපයුම, ගුණාත්මක සේවාව, ඒ වගේම පාරිභෝගික රැකවරණය, ආරක්ෂාව, විදුලි බල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, සැපයුම යන මේ කරුණු කාරණා නිසි නියාමණයට ලක් කිරීමයි. දැන් අපිට ඇහුණා මේ ස්වාධීන නොවන සභාපති කියලා. හරියට මේ අපි සභාපතිව පත් කරා වගේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පත්වීම එදා ඒ පත්වීම කරනකොට ගෝඨාභය සරණං ගච්ඡාවි ගිහිල්ලා දණින් වැටිලා අනුමත කරපු අය. දැන් කියනවා ස්වාධීන නොවන සභාපති කියලා. දේශපාලන පත්වීමක් කියලා. කවුද නම යෝජනා කරේ? අපිද? දැන් කොහොමද එදා හොඳ වුණු පුද්ගලයා අද නරක වෙන්නේ? මොකද හේතුව? මම කියන්නම් හේතුව මොකද්ද කියලා. ඊට පෙර අපි තීන්දුවක් ගන්නට ඕන මහජන නියෝජිතයින් හැටියට අපි හිතගන්නේ ලක්ෂ 220ක් එක්කද? එහෙම නැත්නම් පොහොට්ටු සෙවණැලි
රාජපක්ෂ අවතාර ආණ්ඩුවත් එක්කද? ඒ තීන්දුව ගන්නට ඕන. අපි හිටගන්නේ දසලක්ෂ සංඛ්‍යාත පාරිභෝගික ප්‍රජාවත් එක්කද? එහෙම නැත්නම් රට කාබා සීමියා කරන මුර්ග මුග්ධ රජයත් එක්කද? අපි තීන්දු කරන්නට ඕන අපි හිටගන්නේ යුක්තිය සාධාරණය සත්‍යයත් එක්කද? නැත්නම් බොරුව වංචාව ඇඳවිල්ල එක්කද? අන්න එතනටයි අපි එන්නට ඕන. ඒ නිසා මට අද ආරංචි වුණා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අරුම පුදුම සිද්ධිය. දැන් මේ සභාවේ මේ විවාදයට ජනක රත්නායකට සහ ඒ පවුලේ සමාජිකින්ට එන්න තහනම්. ඒක තහනම්. ගැලරිය වහලලු. හැබැයි ඊයේ දිනේ අනීතික ලෙස රටට අනවසර භාණ්ඩ ප්‍රමාණයක් රත්තරන් සහ අනෙකුත් භාණ්ඩ ගෙනාපු මහජන මන්ත්‍රීවරයෙකුට VIP ලවුන්ජ් එක හරහා මොකද එලා තියෙන්නේ? දඩයක් ගෙවලා මේක ඇතුළට ඇවිල්ලා ඡන්දෙ දෙන්නත් පුළුවන්.
ලැජ්ජයි.
එන්න බෑ. ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි.
මේකද සිස්ටම් චේන්ජ් එක? මට උත්තර දෙන්න. මේකද සිස්ටම් චේන්ජ් එක? කොහොමද වැඩේ? අඩුම ගානේ ජනක රත්නායකටවත් එයාගේ පවුලේ කට්ටියටවත් මේ විවාදයට එයාට සහභාගී වෙන්න බෑනේ. එයා මහජන නියෝජිතේ. එයා ගැලරියක ඉඳගෙන මේක බලනවා. ඒක කරන්න දහනවා. හැබැයි අනීතිකව හැසිරුණු මහජන නියෝජිතයාට පුළුවන් දඩයක් ගෙවලා ඉවර වෙලා මේකට ඇවිල්ලා තමන්ගේ ඡන්දේ පාවිච්චි කර. ඒක හරිද? ඒකද සිස්ටම් චේන්ජ් එක? මම අහන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අපි ඇයි මේ යෝජනාවේ හරි තැන හිටගන්නේ? ඒක පුද්ගල කේන්ද්‍රීය හේතුවක් නෙවෙයි. අපිට පුද්ගලයා වැඩක් නැහැ. පුද්ගලයා ඉන්නවද, පුද්ගලයා ජනාධිපතිවරණයට ඉල්ලනවද නැද්ද, අපිට ඒ වැඩක් නැහැ. ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපි බලන්නේ ක්‍රියාකලාපයේ පිළිබඳව. ඔහු හිටගත්තේ කවුරු වෙනුවෙන්ද? ඔහු පෙනී හිටියේ කවුරු වෙනුවෙන්ද? පැහැදිලිවම අපි කියනවා ඡන්දේ දෙනකොට නමින් නමට ඉල්ලන්නට ඕන ඡන්දේ. මුළු රටම දැනගන්නට ඕන ලක්ෂ දෙසිය විස්සත් එක්ක කවුද හිටගන්නේ. එහෙම නැත්තං රට කුජීත භාවයට පත් කරන මේ ආණ්ඩු ඉන්න පජාතකයෝ එක්කද හිටගන්නේ කියන එක. ඒක මුළු රටම දැනගන්න ඕන කාරණාව. දැන් අයි අපි පෙනී හිටින්නේ? අපිට ප්‍රශ්නයක් නැහැ. එතුමා මැතිවරණ වලට එනවද නැද්ද? සමගි ජන බලවේගයේ තීන්දුව කරලා ඉවරයි. ජනාධිපතිවරණයේ පිළිබඳව, මැතිවරණ පිළිබඳව අපි තීන්දුව කරලා ඉවරයි. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් හැමදාම ආණ්ඩුව කියනවා අච්චර යනවලු, මෙච්චර යනවලු, මෙච්චර ආණ්ඩුවට එකතු වෙනවලු. මන් දන්නවා මගේ කණ්ඩායමේ කවුරුත් යන්නේ නැහැ. නමුත් කාටවත් යන්න තහනම් කළත් නැහැ. යනවද යන්න. මොකද ඕන තරම් ඉන්නවා එන්න. මේක ඇතුලෙන් එන්න නෙවෙයි, ලක්ෂ දෙසිය විස්සෙන් එන්න ඕන තරම් ඉන්න. ඒ නිසා මතක තියාගන්න, අර පහුගිය කාලේ විපක්ෂයේ ඉන්නකොට මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවලා යනවයි කියලා හිතන අයව සිංගප්පූරුවට යවලා සිංගප්පූරුවේ තරු හතේ හෝටල්වල සාත්තු සප්පායම් කරපු යුවේ ඉවරයි. එහෙම මුදල් නාස්ති කරන්න යන්නේ. ඊට වැඩිය වැදගත් පාසලකට බස් රථයක් ලබා දෙන එක. ඊට වැඩිය වැදගත් පාසලකට පරිගණක යන්ත්‍ර, ස්මාර්ට් බෝඩ්ස්, ප්‍රින්ටර්ස් ලබා දෙන එක. ඊට වැඩිය වැදගත් මේ රටේ රෝහල් පද්ධතියට ජීවිත බේරා ගන්නා වූ උපකරණ ලබා දෙන්නේ. අපේ කවුරුත් එහෙම සූදානම් නැහැ. ඒ වගේ නින්දිත පහත් තීඳු ගන්න. ඒ නිසා අපිට වැඩක් නැහැ. ජනක රත්නායක ජනාධිපතිවරණයට ඉල්ලනවා. මම හිතන්නේ ඒකට කලබල වෙලා තමයි මිනිහව එලවන්න හදන්නේ. පාර්ලිමේන්තු මැතිවරණ ඉල්ලනවද? පළාත් සභා ඉල්ලනවද? ඒක නෙවෙයි සිදුවේ යුත්තේ. ඇයි අපි පෙනී හිටින්නේ? අපි පෙනී හිටින්නේ වෙන මොනවත් නිසා නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි. ලක්ෂ 3ක් මේ රටේ දූ දරුවන් විභාග සමයේ ඒ අමාරු කාර්යවේ නියලී සිටිනකොට 24 පෑම විදුලි සැපයීම ලබා දෙන්නට නියෝග කරලා බල කරලා ඒ වෙනුවෙන් මේ රටේ දූ දරුවන් වෙනුවෙන් පෙනී ඉඳලා ඒ විතරක් නෙවෙයි නියෝග කිරීමක් පමණක් නෙවෙයි මානව හිමිකම් කොමිසමටත් ගිහිල්ලා අභියාචනාධිකරණයටත් ගිහිල්ලා ඒ දූ දරුවන් ලක්ෂ 3 වෙනුවෙන් මෙච්චර ජල විදුලිය තිබියදිත් අඛණ්ඩ විදුලි සැපයීම ලබා දෙන්නට ඉන්ධන තිබියදිත් ඒ වෙනුවෙන් පෙනී හිටපු නිසා තමයි අද අපි මේ යෝජනාවට විරුද්ධව ඡන්ද දෙන්නේ. ඒකයි හේතුව. ඇත්ත වශයෙන්ම මේ දූ දරුවන් ලක්ෂ 3කට විභාග සමයේ අඛණ්ඩ විදුලිය රටේ සැපිය යුතුයි කියන පදනම චෝදනාවක් කරගෙන තියෙනවා මේ මිනිස්සයව ඉවත් කරන්න. මොන නින්දිත ක්‍රියාවක්ද? මොන පහත් නීච ක්‍රියාවක්ද? අපි ඒක තරේ හෙලා දකිනවා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොකද ඊළඟ හේතුව? අපි මෙතනදී මේ යෝජනාවට විරුද්ධ වෙන්න. ඔබතුමා දන්නවද මේ පහුගිය කාලේ කරපු විදුලි වැඩි කිරීම, විදුලි බිල වැඩි කිරීම? දැන් අපිට අහන්න ලැබුණා විපක්ෂය කියනවලු විදුලි බිල අඩු කරන්න කියලා. හැබැයි ඒ අතින්ම කියනවලු සූර්ය බල ශක්තියෙන්, එහෙමත් නැත්නම් රිනියුබල් එනර්ජි පුනර්ජනනීය බල ශක්තියෙන් ඒ විදුලි සැපයුම් ලබා දුන්නු සැපයුම් කරුවන්ට බිල් ගෙවන්නේ කියලා එහෙමත් කියනවා. දැන් මම අහන්න කැමති, බිංදුවේ සිට 30 දක්වා විදුලි බිල වැඩි කරා මේ මෑතකදී 100%, 252%. ඊළඟ ලෙවල් එක 60 දක්වා 100%, 222%. ඊළඟ ලෙවල් එක 90 දක්වා 100%, 144%. එතකොට මේ බිංදුවේ සිට 90 දක්වා මේ රටේ සමස්ත විදුලි පාරිභෝගිකයෝ 164,000 147,000 මේ ගණනට අයිති වෙනවා. පුංචිම මට්ටමේ ජනතාව, සාමාන්‍ය ජනතාව විදුලි පාරිභෝගිකින්ගෙන් 73%. හැබැයි ඊළඟ ලෙවල් එකට 120 දක්වා බිල වැඩි වෙන්නේ 86%. 180 දක්වා බිල වැඩි වෙන්නේ 53%. මේක හරිද? මේ විදුලි බිල වැඩි කරපු ආකාරය හරිද? සම්පූර්ණයෙන්ම වැරදි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මොකද්ද කරේ? ඔහු ඒට විරුද්ධව හඬක් නැගුවා. මොකද කරේ? PUCSL එකේ ඒ නිලධාරී මණ්ඩලය අමතක කරලා ඒගොල්ල පැත්තකට වීසි කරලා කැබිනට් එක ගත්ත තීන්දුවක්. PUCSL එකේ සියලුම සමාජිකින්ගේ අනුමැතිය තුල PUCSL එක උසාවියට ගියා. PUCSL එක ඒක චෙයාර්මන් තනියම උසාවි ගියේ නෑ. 4 දෙනෙක්ගේ එකඟතාවය තුලයි උසාවි ගියේ. මෙතන පෙන්වන්න හදනවා මෙයා තනියම තීන්දුව తీරන ගත්තයි කියලා. කොහොමද අමාත්‍ය මණ්ඩලය කොමිෂන් සභාව මගහැරලා මෙහෙම බිල වැඩි කිරීමකට යන්නේ? අනීතික ක්‍රියාව කරලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලය. මේක යත්ත කතාව. මේ සභාපතිවරයාට කොන්දක් තිබුණා කැබිනට් එක ගත්තු තීන්දුවට විරුද්ධව ලිපියකුත් යවන්න. මම මේ නඩු හබවලට ඔහු ගත්ත තීන්දුවලට අදාළ සියලුම ලිපිලේඛන හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. අපේ සියලු දෙනාගේම දැන ගැනීම උදෙසා. ඊට අමතරව ඇයි අපි ඔහුත් එක්ක හිටගන්නේ? තාක්ෂණ ශිල්පීන් වෘත්තිමය වශයෙන් බලගැන්වීම සඳහා ඔහු ජාතික වැඩසටහනක් ආරම්භ කරා. විදුලි බල පනතට අනුව විදුලි කාර්මිකින් ජාතික වෘත්තීය සුදුසුකම් තුන්වෙනි මට්ටමේ ඉන්නට ඕන, NVQ3 ඉන්නට ඕන. නමුත් 80%කට ඒ සහතිකය නැහැ. අසීරු වෙලා තිබෙනවා. ඇයි? විභාග ගාස්තු ප්‍රශ්න නිසා, නිසි පුහුණුවක් නැති නිසා. ඔහු මේ NVQ level 3 එකේ වැඩසටහන නොමිලේ පිරිනැමීමට ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරා. අපි දකිනවා ඒක ප්‍රශස්ත ක්‍රියාවක්. 10,000කට සහතිකය ලබා දීමට විදුලි කාර්මික බලපත්‍රයට සුදුසුකම් ලබා දීම සඳහා ඒ සත්කාරයක් ක්‍රියාත්මක කරා. පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රයේ හිඟය පියවීමට සූර්ය බල තාක්ෂණ ශිල්පීන් ඒ මානව සම්පත් හිඟය පිරවීමට 5,000ක ප්‍රමාණයක් බඳවා ගැනීම සඳහා නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම් සියලුම ලබා දීමේ පියවරක් ආරම්භ කරා. එතනින් අතර වුණේ නැහැ. ජලනල කාර්මික ශිල්පීන් 750ක් පුහුණු කිරීම, ඉන්ධන පිරුම්හල්වල සේවයේ නියැලී සිටින අයට ජාතික වෘත්තීය සුදුසුකම් පිරිනැමීම, ඒ වගේම ඉන්ධන හා ලිහිසිතෙල් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා ඉන්ධන පිරුම්හල් වැටලීම, ඉන්ධන සාම්පල් පරීක්ෂාව, ලිහිසිතෙල් නිෂ්පාදනයේ පරීක්ෂාව, මේ ඔක්කොම ප්‍රශස්ත වැඩ. අපිට වැඩක් නැහැ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද, මහමැතිවරණයට ඉදිරිපත් වෙනවද, කොයි පැත්තෙන්ද ඉදිරිපත් වෙන, අපිට ඒව අදාළ නැහැ. හොඳ දෙයක් කරනවා නම් ඒකට හොඳයි කියන කොන්දක් තියෙන්න ඕන. මේ රජයට කොන්දක් නැහැ මේ මිනිස්සයව මේ ගැලරියකටවත් ගෙන්න. ඇයි මේ මූණට මූණ බලලා ඇස් දෙක බලලා කෙලින්ම කියන්න බැලේ? කෂේරුකාවක් නැද්ද? කොන්දක් නැද්ද? එච්චරටම කොන්ද පණ නැද්ද? ඒ පවුලට මහිමි කරන්න මේ ගැලරියට එන එක? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සූර්ය බල පද්ධති හරහා විදුලි ජනනය කරන ජාතික පද්ධතියට සපයන පාරිභෝගිකින්ට ඒ අවශ්‍ය ගෙවීම් ටික නොකිරීම නිසා බරපතල ප්‍රශ්න රැසක් තිබුණා. ඒ ගෙවීම් කරන්නට ඔහු නියෝග කරා. ඒ වගේම විදුලි පාරිභෝගිකින්ගේ තැන්පතු සඳහා පොලියක් ගෙවීමට බිලියන 14ක් තියෙනවා ආරක්ෂිත තැන්පතු. ඒ පොලිය ගෙවීම සඳහා විදුලි බල මණ්ඩලයටයි ලෙකෝ එකටයි නියෝග ලබා දුන්නේ මේ කොමිෂන් සභාවේ සභාපතිවරයා. දැන් අගෝස්තු මාසෙ වෙනකොට ඒ කාර්යය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කරුණු කාරණා දිහා බලනකොට කවුද වසලයා කවුද බ්‍රාහ්මණයා කියන එක හොඳටම තේරෙනවා. ලක්ෂ 220ට පාසල් දූ දරුවන්ට වසල ක්‍රියාවන් කරන්නේ කවුද? ඒ දූ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිවැරදි දැක්මක් තුළ කටයුතු කරන්නේ කවුද කියන එක බොහොම පැහැදිලි. දැන් මේ චෝදනා පත්‍රයක් ඉවලා තියෙනවා ලැජ්ජයි, විහිළුවක්. මේ චෝදනා පත්‍රයේ කේන්ද්‍ර කරගෙන තමයි මේ යුටිලිටිස් කමිෂන් එකේ චෙයාර්මන්ව අයින් කරන්න හදන්නේ. මොකද හේතුව? මේ සභාපතිවරයා ප්‍රමුඛ කොමිසම කියනකොට ඉදිරියට එන විදුලි බිල 27%කින් වැඩි කර අඩු කරන්නට පුළුවන් කියලා සමස්ත විදුලි බිල මේ ආණ්ඩුව කරන්නට යන්නේ 3%කින් අඩු කරන්නට. සමස්ත විදුලි බිල නෙවෙයි ගැන තමයි මම කතා කරන්නේ. සමස්ත විදුලි බිල ආණ්ඩුව කියනවා 3%කින් අඩු කරනවායි කියලා. හැබැයි මොහු කියනවා 27%කින් අඩු කරන්නට හැකියාව තියෙනවායි කියලා. ඒක දත්ත කේන්ද්‍රීයව, ඒක එවිඩන්ස් කේන්ද්‍රීයව, ඒක සාක්ෂි කේන්ද්‍රීයව ඔහු ඔප්පු කරලා තිබෙනවා. ඉතින් මොහුව ඉවත් කරන්නේ රජයට ඌමනාව තියෙනවා 3%කින් අඩු කරන්න නෙවෙයි සමාවෙන්න 27%කින් අඩු කරන්න පුළුවන්කම තියෙද්දි 27%කින් විදුලි බිල් අඩු කරන්නට අවශ්‍යතාවය නැහැ ආණ්ඩුව කියන්නේ නැහැ 3%කින් තමයි අඩු කරන්න කියලා ඉතින් මේ මොහොතේ අපි පැහැදිලිවම කියනවා අපි මේ කොමිසමේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහු අපි පත් කරපු පුද්ගලෙක් නොවේ ඔහු අපි යෝජනා කරපු පුද්ගලෙක් නෙවේ ඔහු අපේ දේශපාලන සගයෙකුත් නෙවේ තමුන්නාන්සලට මතක් කරන්න ඕනේ 2019 2020 තමුන්නාන්සලා මේ හුරේ කියපු පුද්ගලයෙක් තමයි දැන් ඉවත් කරන්නේ තමුන්නාන්සලා හොඳයි කියපු පුද්ගලයෙක් මේ ඉවත් කරන්නේ ඒ නිසා මතක තියාගන්න පුද්ගල කේන්ද්‍රියව නෙවෙයි අපි මේ ස්ථාවරේ ඉන්නේ අපි මේ ස්ථාවරේ ඉන්නේ ප්‍රතිපත්ති කේන්ද්‍රියව රට ගැන හිතලා පාසල් දූ දරුවන් ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා අද ඡන්ද අවසානයේ මුළු රටටම බලා ගන්න පුළුවන් කවුද රටත් එක්ක හිටගත්තේ කවුද මේ රටේ දරුවෝ එක්ක හිටගත්තේ කවුද මේ රටේ පොදු ජනතාව එක්ක හිටගත්තේ එහෙම නැතුව අධික විදුලි බිලක් දාලා මේ රට විනාශ කරන්නට කටයුතු කරන ආණ්ඩුවත් එක්ක හිටගත්තේ කවුද කියන එක අද හවස වෙනකොට පැහැදිලි වෙයි. ඒ නිසා මේ අවස්ථාවේ අඩුම ගානේ මම හිතනවා සාධාරණව හිතන රාජ්‍ය පාර්ශවයේ මහජන නියෝජිතින්ගෙන් ඉල්ලීමක් කරනවා මේ අධම ක්‍රියාවේ කොටස්කරුවෙක් වෙන්නේ නැතුව රට ගැන හිතලා ජනතාව ගැන හිතලා පාසල් දරුවෝ ගැන හිතලා සමස්ත දරු පරපුර මව් පරපුර පුරවැසි පරපුර ගැන හිතලා මේ යෝජනාව පරාජය කරන්නට ඔබලා කටයුතු කරන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා ස්තුතියි
බෞමිසිතේ ඔබතුමාට